பாய் தியேட்டர் அப்படின்னு ஸ்ரீலங்காவில் ஆரம்ப கருணேஷனாவ சொந்தா அப்படி நமக்கு என்ன அவசராய் அது பூஜையிலும் கேட்கும் தசி சுவாமி ஆசைட்டு மந்திப்பா நமதார ஆராதனை கிற சுவாமி தாக்கு தர்மேல் இதாக தேசனாக்கிறான் கேடா திருவன் சரணாய் கேள்வினாரு.
நமோ தஸ் பகவதோ அரஹதோ சம்மா சம்புத்தஸ் நமோ தஸ் பகவதோ அரஹதோ சம்மா சம்புத்தஸ் நமோ தஸ் பகவதோ அரஹதோ சம்மா சம்புத்தஸ் ஹுதய தத்தபி தோராகத் பரிதி ஏ பாக்யவத் புதுரஜானன் ஹான்சேகே உத்தும் கஹம்பீர தஹம் பரியாயவன பட்டிச்ச சமுப்பாத தேசனாவை இதிரியன் தபாகன அப்பி தேசனா மாலாவக் கிரியாத்மக கரண்ட அப்பி யுதாகத்தா ஏ அணு அப்பி பட்டிச்ச சமுப்பாதே பிலிபந்தவ மூலிக விக்ரஹாயம் யம் யம் ஆகாரே அப்பி தேருங் அரகத்தா விக்ரஹகரகத்தா சூத்திர நியாயம் எவகேம அட்டகதா அனுசாரே மே பட்டிச்ச சமுப்பாத தர்மே කොහොමද අපි තේරුම් ගන්නේ කියන එක. ඒකෙදි මං මතක් කරා මේ පටිච්චසමුප්පාදයේ අංග 12 මේ අවිචාව කියන එක විශේෂ මාතෘකාවක්. ඒක අපි ටිකක් වැඩිපුර කතා කරගන්න ඕනේ කියන අදහසින් මේ අවිචාව සම්බන්ධ කරගෙන අපි දේශනා දෙකක් විතර සිද්ධ කරා. ඉතින් බුදුරජාණන් වහන්සේත් මේ පටිච්චසමුප්පාදයේ කොයි තැනින් පටන් ගත්තත් මේ පටිච්ච සම්පාදේ චක්‍රය පෙන්වන්න පුළුවන්. එහෙම පෙන්වපු අවස්ථා කොතේකෝත් තියෙනවා. නමුත් මේ අවිජ්ජාවම මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේ අවිජ්ජාව කියන කාරණාව. අවිද්‍යාව කියලා එතන අදහස් කරේ මේ නොදන්නාකම කියන එක. සත්ව సంతානේ අප්‍රහීනව පැවතීම නිසා අනාදිමත් කාලයක් මේ සංසාරේ දුක් උපදවන ප්‍රධාන මූල හේතුව හැටියට මේ අවිචාව කියන එක බුදුරජාණන් වහන්සේ මතු කරලා පෙන්වුවා. ඉතින් අන්න ඒ නිසා මේ අවිද්‍යාව කියන එක අපි හොදාකාර වටහා ගත්තොත් තමන් අවිද්‍යාව තුල ඉන්නේ කියන එක ප්‍රායෝගිකව තේරුම් ගත්තොත් ඒක ඉතාමත් තමන්ට ප්‍රයෝජනවත් බව අපි ගිය වර දේශනාවලදී මතක් කරා. නොදැනීම කියන එක කොහොමද ඒක අපි තුළ ප්‍රත්‍ය වෙන්නේ කියන එක පහන කුපමාව ආකාරයෙන් හා තවත් නොඑක් දේවල් ආකාරයෙන් අපි තුළ මේක නොපෙනුනත් එහෙම පරමාර්ථ ධර්මයක් අප సంతාන තුළ ක්‍රියාත්මක වෙමින් අපි මුලාවටපත් කරන බව වැරදි මානසිකාරයන් අපි තුළ ඇති කරන බව අපි කතා කරා. ඒ නිසා අපි අවිද්‍යාව කියන එක පිළිබඳව ගිය සතියේ දේශනාවල විග්‍රහ කරගත්තා. මේ ස්කන්ධ ධාතු ආයතනවල ස්කන්ධාර්ථේ ආයතනාර්ථේ නොපෙන්නවා. මේ රූපාදී ස්කන්ධයන් සත්ව පුද්ගල භාවයෙන් අපිට මේ වැටහෙන්නේ අපි තුල මේ නොදන්නාකම කියන එක යෙදුනහම කියලා. ඒ ස්කන්ධාදී ආරම්භයාම තව කෙනෙකුට ඒ වගේ යථාර්ථය වැටහෙන්නේ ඒ ස්කන්ධාදී ආරම්භයා මුලාව සත්ව පුද්ගලාදී වශයෙන් වැටහෙන්නේ මෙන්න මේ යම් ධර්මතාවයන් ශක්තිය ක්‍රියාත්මක වෙන නිසා කියලා අපි කතා කරගත්තා. ඉතින් අන්න ඒ අවිද්‍යාව කියන එක තේරුම් ගන්න එක නාම ප්‍රඥාවන්තයා කියලා හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරා. තමන් නොදන්නා බව අවිද්‍යාව අවිද්‍යාව හැටියට දැනගත්තොත් මේ වචනය නෙවෙයි තමන් තුල තරහක් කෙනකොට ලෝභයක් කෙනකොට දුකක් කෙනකොට කනගාටුවක් කෙනකොට කුමන ආකාරයේ හෝ අපිට කෙලෙසයක් හෝ දුකක් හෝ උපදිනකොට මේ දේ ආවේ තමන්ගේම අයෝනිසෝ මනසිකාර්යය අරමුණේ යථාර්ථයේ නොදන්නාකම කියන එක වටහා ගත්තොත් ඒ දුක හෝ කෙලෙස්ය නැති වෙන්නේ ඒ මොහොතේම කියන එක අපි තේරුම් ගත්තා. ඒකයි මේ ශාසනයේ මේ ධර්මයේ සාන්දිටිකයි අකාලිකයි කියලා කියන්නේ. යම් වෙලාවක අපේ වැරද්ද තේරුම් ගත්තොත් ඒකෙන් මිදෙන්නේ අපි පසු කාලෙක නෙවෙයි, පහු වෙලා නෙවෙයි. ඉතින් අන්න ඒ නිසා ඒ මොහොතේම අපිට ප්‍රතිඵල ලැබෙනවා. අපි කොයි තරම් මුලාවෙන් කටයුතු කරත් යම් දවසක ඒ මුලාව දැනගත්තාද, ඒ මුලාව තමන් තේරුම් අරගෙන විද්‍යාව තමන් උපදවා ගත්තාද, යම් කාලයක් මේ බොරුව කියන එක අපි ආසේවන වුණත්, කොච්චර ආසේවන වුණත් ඥානීය ප්‍රත්‍යක්ෂ වෙච්ච මොහොතේම ඒ සියලු මෝඩකම් ගැලවිලා බිඳිලා යනවා. ඉතින් අන්න ඒ නිසා පින්වතුනි මේ අවිද්‍යාව කියන එක තියෙන තාක්කල් අපිට ඕනේ තරම් කර්ම රැස් වෙන්න පුළුවන්, ඕනේ තරම් දුක් උපදවන්න පුළුවන්. ඉතින් ඒ නිසා අන්නේ දුක නැති කරගන්න නම් යම් දවසක මේ අවිද්‍යාව තේරුම් අරගෙන ඒකෙන් මිදිලා ප්‍රඥාව බවට හරවා ගන්න ඕනි කාරණාව අපි හොඳට වටහා ගන්න ඕනේ. ඒ නිසා තවත් උපමාවක් වශයෙන් අපි කිව්වොත් කුඩා දරුවෙකුගේ මේ නොදන්නාකම නිසා ඒ කුඩා දරුවා ඕනේ දෙයක් එයා කරනවා. අසූචි තවර ගන්නවා, කැරපොත්තන් පණුවන් මේවත් කටට දා ගන්නවා, ගින්දරත් අල්ලනවා, ඒ වගේම අනර්ථයේ ගෙනත් දෙන කටයුතුත් කරනවා. සමහරට සිප්පිකටු වළංකටු මේවත් ගිලලා උගුරේ හිරවා ගන්නවා. මේ වගේ නොයේක් දේවල් කරනවා වගේ මේ ලෝක සත්වයාත් අවිද්‍යාව නිසා මේ මුලාවෙන් මුලාවටපත් වෙලා මේ පැටලිලා අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිචා පජා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ දේවතා සංයුත්තේ. අවුලෙන් අවුලටපත් වෙලා පැටලිලා ඔහේ යන බව දේශනා කරා. ඉතින් ඒ නිසා අපි ගිය සැරේ මේ අවිද්‍යාව කියන එක කතා කරලා පොඩි කොටසක් අපිට කතා කරන්න තිබ්බා. ඒ අවිද්‍යාව බුදුරජාණන් වහන්සේ සූත්‍ර ක්‍රමයට බොහෝ තැන්වල අපිට දකින්න ලැබෙන්නේ සතර කාරණයක් පිළිබඳව නොදන්නාකම කියන එක. ඒ තමයි දුක්ඛේ අඥානං, සමුදය අඥානං, නිරෝධේ අඥානං, මාර්ගේ අඥානං කියලා මේ කාරණා හතර පිළිබඳව නොදන්නාකම කියන එක. නමුත් තවත් පේඨකෝපදේශයේ නිත්‍තිප්පකරණය මේ වගේ තැන් ගත්තාම, ඒ වගේම ධම්මසංගණී ප්‍රකරණයේ විභංග ප්‍රකරණයේ ගත්තාම මේ තැන්වල අපිට පටිච්චසමුප්පාදයේ මේ අවිද්‍යාව කියන කාරණා 8කින් පෙන්නලා තියෙනවා. ඒ තමයි අපි කතා කරේ මේ අවිද්‍යාව කියන එක සතර කාර්ය දුක්ඛේ අඥානං, සමුදය අඥානං, නිරෝධේ අඥානං, මාර්ගේ අඥානං කියලා. පුබ්බන්තේ අඥානං, අපරන්තේ අඥානං, පටිච්ච සමුප්පාද ධර්මයන්ගේ නොදන්නාකම, ඒ වගේම පුබ්බන්ත අපරන්ත කියනම කාරණා දෙක පිළිබඳව නොදන්නාකම කියලා හතර කාරණයක් පිළිබඳව පෙන්නනවා. ඒක ඔබට මම පෙන්නන්නම්. මේ තියෙන්නේ ධම්මසංගණියේ මේ අවිජ්ජාව මෝහය කියන එක හඳුන්වලා තියෙන ආකාරය. දුක්ඛේ අඥානං, සමුදය අඥානං, නිරෝධේ අඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය අඥානං, පුබ්බන්තේ අඥානං, අපරන්තේ අඥානං, පුබ්බන්ත අපරන්තේ අඥානං, ඉද පච්චයතා පටිච්ච සමුප්පන්නේසු ධම්මේසු අඥානං, අයං ඒව රූපං අඥානං අදස්සනං අනබි සමයෝ අනනුබෝධෝ අසම්බෝධෝ අපටිවේදෝ අසංගාහන අපරියෝගාහන අසම්පෙක්ඛන අපච්චවෙක්ඛන අපච්චක්ඛ කම්මං දුම්මේදං බහල්ලයන් අසම්පජඤ්ඤං මෝහෝ ප්‍රමෝහෝ සම්මෝහෝ අවිජ්ජා අවිජ්ජා යෝගෝ අවිජ්ජා ඕගෝ අවිජ්ජා නුසයෝ අවිජ්ජා පරිඋට්ටානං අවිජ්ජා ලංගි මෝහෝ අකුසල මූලං අයං උච්චති මෝහෝ කියලා මේ ධම්මසංගණී තිකමාතිකාව යටතේ මේ මාතිකා මේ අටකතා කාණ්ඩේ නික්කේප කාණ්ඩේ මේ දෙකේම මේ සඳහන් වෙනවා. ඒ වගේම තවත් මේක පිළිබඳ විභංගයේ සඳහන් වෙනවා. ඒත් පේඨකෝපදේශයේ නිත්‍තිප්පකරණ ආදී මේ ගොඩක් තැන්වලත් මේ අට කාරණයක් පිළිබඳව නොදන්නාකම කියන සඳහන් වෙනවා. එතකොට එහිදී මේ මේක අපි මතු කරගන්න ඕනේ වටිනා කාරණා ටිකක් තියෙනවා. ඒ නිසයි මම මේක අපහු ගත්තේ මේ අවිද්‍යාවට සම්බන්ධ කරලා. අපි අර මුල් හතර නොදන්නාකම කියන එක අපි ගිය සතියේ ගෙවර යම් ප්‍රමාණයකින් කතා කරගත්තා. ඔබ ඒක තවත් තේරුම් ගන්න උත්සාහවත් වෙන්න ඕනේ. මේ දුක නොදැනීම කියන්නේ අපි දන්නා ආකාරයට පිළිබඳව නෙවෙයි. සමුදය නොදැනීම කියන්නේ අපි දන්නවනි ඒ බවත් නොදන්නාකම නෙවෙයි කියන එක අපි කතා කරා. මේ පරමාර්ථ ධර්මයන්ගෙන් මේ සිද්ධ වෙන ක්‍රියාදාමය පිළිබඳව නොදන්නාකම කියන එක ඔබට අපි පහදලා දුන්නා. ඒ වගේම තවත් වැදගත් මොකද මේ අපි තුළ බොහෝ කෙලෙස් උපදින්න පුළුවන් කාරණා තමයි මේ අවසාන හතර පිළිබ. පුබ්බන්තේ කංකති. පුබ්බන්තේ කියලා කියන්නේ පෙර අතීත අද්දේ කියලා මේ අට කතාවේ පෙන්වන. අපරන්ත කියලා කියන්නේ අනාගත අද්දය. අනාගත කාලය පිළිබඳව. අතීත කාලය පිළිබඳව, අනාගත කාලය පිළිබඳව කෙනෙකුට මේ මුලාව උපදින්න පුළුවන්. ඒ වගේම පුබ්බන්ත අපරන්තේ මේ දෙක පිළිබඳව කෙනෙකුට මුලාව උපදින්න පුළුවන්. ඒ වගේම මේ පටිච්ච සමුප්පාද මේ ප්‍රත්‍යයෙන් හටගන්න බව, හේතු ප්‍රත්‍යයෙන් මේ සියලු ධර්මයෝ ලෝකේ හටගන්නවා කියන ඒක පිළිබඳව මුලා වෙන්න පුළුවන්. මුලා වෙන්න පුළුවන් කියන්නේ මුලා වෙලා තමයි බොහෝ විට අපි. එතකොට එහෙම ගත්තහම අතීත කාලය පිළිබඳව අපි බොහෝ කෙලෙස් ඇති කරගන්නේ විවිධාකාරයෙන් ඇති කරගන්න. එකක් අතීතයේ ඇති බවට අපි ගන්නවා, අනාගතයේ ඇති බවට ගන්නවා. මේ දෙකම ඇති බවට අපි අරගෙන බොහෝසේ කටයුතු කරනවා. විශේෂයෙන් මේ අපි මේ අන්ත දෙක තුල තමයි බොහෝසෙයින් හැසිරෙන්නේ. වර්තමානෙත් අපි මේ නුවණින් ඉන්නේ නැහැ. වර්තමානෙත් අපි බොහෝසෙයින් වර්තමානෙත් මුලා වෙනවා. ඒ වගේම මේ අපි මේ ප්‍රත්‍යයෙන් හටගත්ත බව නොදන්නාකම නිසා මේ අහවලා කරා, මම විසින් කරා, එහෙම නැත්නම් මේ විදිහට අපි සලකනවා. අහවල් කෙනා කරපු දේ හින්දා තමයි මට මේ දුක ආවේ. අර ඒ වගේම සමහර විට අපි යම් යම් භෞතික දේවල් මේවා කරගෙන ඒ දේවල් වල සැප තියෙනවා. සමහර විට අපි කෑම බීම ගත්තාම ඒ වගේන් මේ සතුට සැප එනවා කියලා ආදි වශයෙන් රසය සම්බන්ධ කරගෙන මේ විදිහට මේ ඇති බවින් අපි බොහෝසෙයින් මුලා වෙන්නේ මේ හේතු ප්‍රත්‍ය සමවාය නොදන්නාකම නිසා, ප්‍රත්‍යෙන් හටගන්නා බව නොදන්නාකම නිසා. ඒ වගේම සමහර අය අතීත කාලේ මම හිටියද, කවුරු වෙලා ඉන්නේද, කොහොම ඉන්නේද, කවරෙක් වෙලා කවරෙක් වෙන්නේද, ඒ ආදී වශයෙන් සැකත් උපදිනවා. අනාගතයේ පිළිබඳවත් ඒ වගේ සැක උපදිනවා. වර්තමානයේ පිළිබඳවත් තමන් පිළිබඳව මේ විදිය 15 ආකාර සැකයක් විචිකිච්ඡා උපදින බව මේ කංකා විතරණය පිළිබඳව අපි විග්‍රහ කරගන්නකොට මේ ඒව කතා වෙනවා. ඉතින් ඒ නිසා මේ හේතුඵල ධම දැකීමෙන්, මේ ධම්ම නියාමතාවයේ දැකීමෙන් මේ සියලු සැක සංඛා මේ අන්ත දුරු වෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට මේ සියලු අන්ත ඇති බව නැති බව මේ සියලු දේ පදනම් වෙලා තියෙන්නේ මේ ස්කන්ධ ධාතු ආයතන පිළිබඳව නොදන්නාකම. අතීතේ හටගත්තේ මෙබඳු ස්කන්ධ ටිකක් නේද? ඒ ස්කන්ධයෝ එතනම හටගෙන නිරුද්ධ වෙනවා කියන ප්‍රඥාව අපි තුල නැහැ. අපි කාලයක් හුරු කරේ ඉන්නවා තියනවා කියන මේ මුලාව හුරු කරලා තියෙන. අනාගතය පිළිබඳවත් එහෙමයි. දැන් අපි බොහෝ විට මේ වර්තමානයේ කොයිතරම් දුක් විඳිනවද, අනාගත බලාපොරොත්තු තියාගෙන හැම වෙලාවෙම අපි රෑ දවල් දෙකේ මේ රස්සාවල් කරනවා, නොයි අමතර රස්සාවන් කරනවා, ගොවිතැන්පත් කරාදි නොයික් දේවල් අපි එකතු කරන්නේ, රැස් කරන්නේ, මේ එකතු කරලා තියාගන්නේ මේ ඔක්කෝ මේ අනාගතේ සැප විඳින්න. වර්තමානයේ අපි කොච්චර දුක් විඳිනවද, අනාගත මේ සැපක් වෙනවා. නමුත් අපි දන්නේ නැහැ ඒ අනාගතය කවදා හරි වර්තමානයකට ආව දවසකට එතන අපිට අපි හිතන ආකාරයේ සැපයක් නැහැ. ඒ වගේම අපි අනාගතයේ සැපෙන් ඉන්න පුළුවන් කියලා වර්තමානයේ දුක් විඳවිද හැමදාම අපි ඒ දුකේ ඉන්නේ. අනාගතයේ පැමිණියා කියලා එයා මේ ඒකේ සතුටටපත් වෙන්නේවත් දුකෙන් මිදෙන්නේ නැහැ. හැමදාම දුක් විඳවිද අනාගතයට කටායාගෙන අපි කටයුතු කරන්නේ මේ අනාගතයේ පිළිබඳව තියෙන අදස්සනේ නොදන්නාකම නිසා. ඉතින් මෙන්න මේවා මම මතු කරන්න හේතුව මේවා තේරුම් ගත්තාම හරි පහසුයි අපේ ජීවිතය තුළ එන කෙලෙස් නැති කරගන්න. අපි අන්ත තුලින් එන දුක් නැති කරගන්න. මොකද මේ හැම දුකකටම මේ අන්ත පදනම් වෙලා තමයි එන්නේ. ඇති බව හෝ නැති බව, එක්කෝ අපි ඉන්නවා තියෙනවා කියලා, එක්කෝ අතීත කාලය පිළිබඳව අපි සිහි කර කර දුක් විඳිනවා, අනාගතය පිළිබඳව ප්‍රාර්ථනා කර කර අපි කටයුතු කරන. හැබැයි හොඳට මේ ධර්මයන් දිහා බලන්න මේ කිසිදු දෙයක් විද්‍යාමාන නැහැ. අතීතය අනුව යන්න එපා කියලා කිව්වේ ඇයි බුදුරජාණන් වහන්සේ? යද තීතං පහීනං. ඒ අතීත ප්‍රහීන වෙලා, ඒක දැන් නැහැ. නමුත් නැති අතීතයක්, අතීතය කියලා සම්මුතියක් තියෙනවා. නමුත් නැති ධර්ම ටිකක් අපි ඇති බවට අවිද්‍යාවෙන් උපද්දවාගෙන. හොඳට වටා ගන්න. නැත්තා වූම දේවල් ටිකක් ඇති බවට මනසින් හදාගෙන ඉන්නේ. ඒ නිසයි මේ යම් දවසක විද්‍යාව උපදවා ගත්තාම මේක අපේ సంతානෙම යදිච්ච කෙලෙසයක් නිසා තමයි අර ඇති බවට ගත්තු සියලු කෙලෙස් දුක් සියල්ල නැති වෙන්නේ. මේ අපිම හදාගත්තු එකක් නිසා. ඇත්තටම අතීතයේ එහෙම දේවල් තියෙනවනම් තිබුණනම් අපිට විද්‍යාව උපදවා ගත්තා කියලා එකෙන් මිදෙන්න බෑ. ඒවා තියෙනවනම්. නමුත් එහෙම දේවල් නොතිබෙන නිසා තමයි යම් වෙලාවක අපි තුල ප්‍රඥාව ඉපදුනම් පස්සේ ඒ සියලු දේවල් නැති වෙන්නේ. පින්වතුනි, මේක අපේ හිතේම මායාවක් නිසා, හිතේම යෙදිච්ච දෙයක් නිසා. ඉතින් අන්න ඒ නිසා අපි මේ කාරණා පිළිබඳව හොඳට වටහා ගත්තොත් මේ මෝඩකම කියලා කියන්නේ අපි තුලම මේ අන්ත යෙදෙන බව, මේ විදිහට මුලාව යෙදෙන බව කියන එක අපි තේරුම් ගත්තොත් අන්න එදාට මෙයා මේ ඒවා එනකොට ඒවාට අපි අහුවෙන්නේ නැහැ, මුලාවටපත් වෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ නිසා මේ අපි හොඳට මේ අන්ත පිළිබඳව අපි තේරුම් ගන්න ඕනේ. ඒක නිරුද්ධ වෙලා එතන තිබුණා නම් තිබුණේ කෙනෙක් පුද්ගලයෙක් නෙවෙයි, මේ ප්‍රත්‍යයෙන් හටගෙන නිරුද්ධ වෙන බව කියලා මේ පටිච්ච සමුප්පාදයේ පිළිබඳව අපිට වැටහෙන්නේ නැහැ. ඒක කොයිතරම් මෝඩකමක්ද පින්වතුනි. උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් යම් ද්‍රව්‍ය දෙකක් අතුල්ලනකොට උණුසුමක් උපදිනවනම්, යම් ද්‍රව්‍ය දෙකක් ගැටෙනකොට ශබ්දයක් හට ගන්න ඕන. මේ ශබ්දයේ පිළිබඳව කෙනෙක් මේ උණුසුම මේ ද්‍රව්‍ය කාරණා දෙකට අයිති කියලා අපි කිව්වොත් ඒක මොනතරම් මෝඩකමක්ද? නමුත් ඒ කාරණාවමයි අපි කරන්නේ. යම් සැපක් කෙනකොට ඒ සැපය මේ කරුණු කාරණා රාශියක් නිසා මේ මොහොතේ ඉපදිච්ච එකක්. යම් දුකක් උපදිනවා නම් එහෙමයි. අපි කියමුකෝ කවුරු වර්ගෙ මොනවාරි දේ කෙනෙකුගේ ක්‍රියාවක් නිසා අපිට දුකක් ආවා නම් ඒ දුක අපි කෙලින්ම ඒ බාහිර ආරම්භණයට අපි ගැටගහන්නේ අර හරියට අන්න අර වගේ. ඒ උණුසුම කියන එක, ශබ්දේ කියන එක අපි අර ද්‍රව්‍යයට ගැට ගැහුවා වගේ. ද්‍රව්‍ය දෙක අතුල්ලනකොට ඒ මොහොතේ නම් උණුසුම ආවේ. මේ උණුසුම කියන එක අවකාශයටවත් එහෙම නැත්නම් මේ ගල් කැට දෙකටවත් අයිති නැති දෙයක්. ඒ දෙක නිසාම මේ මොහොතේම පහළ වෙලා මේ දෙක වෙන් වෙනකොට මේ උණුසුම නිරුද්ධ වෙන ධර්මතාවයක් තියෙනවා. මේ පටිච්ච සම්පන්න බව තේරෙන්නේ නැහැ. ඒක කියලා දුන්න සැක කරනවා යාලා. අනේක ගමේද පටිච්ච සමුප්පාදේසු කංකති කියලා කියන්නේ පටිච්ච සමුපාද ධර්මයේ කෙරෙහි සැක කරනවා. ඒ සැක කරන්නේ අපි තුල ඇති මෝඩකම නිසා. අපි එහෙම හිතුවත් පින්වතුනි යථාර්ථයේ නොවනින් මේක බැසගත්තොත් කෙනෙකුට ඒක ඇත්ත කියන එක තමන්ටම වැටහෙනවා, තමන්ටම තේරෙනවා. එදාට ඒක පිළිබඳව කවුරු හරි එහෙම නෙවෙයි කියලා කිව්වත් එයා පිළිගන්නේ නැහැ ඒක. ඇයි? එයා අවබෝධ කරගත්ත දෙයක්. ඉතින් ඒ නිසා මේක කෙනෙක් ඇති කරපු එකක් නෙවෙයි. මේ දුක කෙනෙක්ගෙන් ආපු එකක් නෙවෙයි කියන කාරණාව එයා වටහා ගත්ත දවසට කවදාවත් එයා මේ දඬුමුගුරු අරගෙන නපුරු වචන කියාගෙන එයා මේ කෙලෙස් ඇති කරගෙන අවුල් ඇති කරගන්නේ නැහැ. බොහෝම ලස්සනට තමගේ ගිහි ජීවිතේ වුණත් ගත කරන්න පුළුවන්. ඉතින් අන්නේ නිසා මේ අන්ත කියන ඒවා මේ ඔක්කොම අන්ත හැටියට පෙන්වන්නේ. ඉතින් ඒ නිසා ඒ අවිද්‍යාව කියන එක ප්‍රත්‍ය වෙලා මේ විදිහට මේ මුලාවන් අටකාරණයක් පිළිබඳව මුලාව ඇති වෙන බව තමයි පෙන්වන්න ඕනේ. ඉතින් ඒ නිසා මේකට අදාළ වටිනා සූත්‍රයක් තියෙනවා. මම හැම වෙලාවෙම මේ පටිච්චසමුප්පාදය දේශනා කරගෙන යනකොට පටිච්චසමුප්පාද ධර්මයන් පිළිබඳව දේශනා කරලා තියෙන සූත්‍ර එකක් හරි කමන්නේ මතු කරගෙන අපි ඒවත් එක්ක කතා කරගෙන යන්න උත්සාහවත් වෙනවා. එතකොට අපිට ඒ ක්‍රමානුකූලව ඒ පටිච්චසමුප්පාදයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ දේශනත් මතු කර කරම ගියා වෙනවා. අමුතුවෙන් අපිට සූත්‍ර අරගෙන කතා කරන්න අවශ්‍ය නැහැ. ඊට අදාළ යමක් ගත්තු මේ වටිනා වැදගත් සූත්‍රයක් මේ ආධුනිකයටත් ඒ වගේම හැමෝටම මේක වටිනා සූත්‍රයක්. විශේෂයෙන් බණ භාවනා කරන අපි වෙනුවෙන් ඍජුවම පෙන්නලා තියෙන සූත්‍රයක් මේක. බොහෝ අය අහලා ඇති කච්චානගොත්ත සූත්‍රය කියන එක. මේකේ සංයුත්ත නිකායේ තියෙන මේ සූත්‍රය ඔබට බලන්න පුළුවන්. මේකේ වටිනා දහම් කාරණා ටිකක් පෙන්වනවා. මේකේ පටන් ගැනීමෙන් මේකේ වටිනාකම තේරෙනවා. අතකෝ ආයස්මා කච්චානගොත්තෝ යේන භගවා තේනුපසංකමි. එක් බිදි මේ කච්චානගොත්ත කියන මේ ස්වාමීන් වහන්සේ විසින් භාග්‍යතුන් වහන්සේ ගාවට පැමිණිලා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදිති. එකත් පසක හිටගෙන ඒකමන්තං නිසින්නෝකෝ ආයස්මා කච්චාන ගොත්තෝ භගවන්තං ඒතද වෝච. ඒ විදිහට එකත් පසක හිටපු කච්චාන ගොත්ත ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට මේ විදිහට කිව්වා. සම්මාදිට්ටි සම්මාදිට්ටීති බන්තේ උච්චති කිත්තාවතානුකෝ බන්තේ සම්මාදිට්ටි හෝති. ස්වාමීන් වහන්සේ සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය කියලා කියන ඇත්ත දැකීම කියලා කියනවා. කෙතකින් සම්මාදිට්ඨිය වෙනවද කියලා කියනවා. සම්මාදිට්ඨිය කෙනෙක් ලැබුවා කියලා කියනවා. තමන් සම්මාදිට්ඨියට පත් වුණා කියලා කියනවනම් කෙතකින්ද කෙනෙක් සම්මාදිට්ඨියට පත් වුණා කියලා කියන්නේ. මොකද්ද සම්මාදිට්ඨිය කියලා කියන්නේ? මේ ඇත්ත දැකීම ඇත්ත වටහා ගත යුතුයි. මන්නම් සම්මාදිට්ඨියටපත් වුණා කියලා කියන කෙනා මොන පදනමකින්ද කියන්නේ? හරි වටිනා ප්‍රශ්නයක් මේ අහන්නේ. බුදුරජාණන් වහන්සේ මේකට ලස්සනට මේ සම්මාදිට්ඨිය පිළිබඳව විග්‍රහ කරලා දෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ද්වැන්නිසිතෝ කෝයන් කච්චාන ලෝකෝ යේබු යේන අත්තිතංචේව නත්තිතංච. කච්චාන මේ ලෝකයා බෙහෙවින් අන්ත දෙකක් ඇසුරු කරනවා. අත්තිතංචේව නත්තිතංත. ඇත කියන අන්තේ හා නැත කියන අන්තේ. අන්න අපි ඉස්සරලා කතා කරේ ඔන්නෝ අන්ත පිළිබඳව. ඇත හා නැත කියන අන්ත දෙක තමයි මේ ලෝකයා බෙහෙවින් ඇසුරු කරන්නේ, කටයුතු කරන්නේ. ඒකම තමයි අපි අර අතීතයේ පිළිබඳව, අතීතයේ හිටියා, අතීතයේ අනාගතයේ පිළිබඳව මේ ඔක්කොම අයිති වෙනවා මේ ඇත හා නැත කියන අන්ත දෙකට. එතකොට අපි හැමෝම මේ අන්ත දෙකේ ඉන්න බව බුදුරජාණන් වහන්සේ පෙන්නලා ලෝක සමුදයංචකෝ කච්චායන යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ යා ලෝකේ නත්තිතාසාන හොಂತಿ. යම් කිසි කෙනෙක් ලෝකේ හට ගැනීම සම්මප්පඤ්ඤාය පස්සතෝ මනා නුවණින් දැක්කොත් යා ලෝකේ යම් නැහැ කියන දෘෂ්ටියක් තියෙනවනේ. නැහැ කියලා යමක් කෙනෙක් ගාව හිතාගෙන ඉන්නවනම් ඒ නැත කියන අන්ත නොවේ. ඒ නැත කියන නැති බව නැහැ කියන එක දුරු වෙන්නේ කොමක් නිසාද? ලෝකේ හට ගැනීම දැක්කොත්. ඒ ලෝකේ හට ගැනීම දකින්නවා කියලා කියන්නේ මෙතන ලෝකේ කියලා කිව්වේ අපි කතා කරන මේ අපි දන්න ලෝකයේ ගැන නෙවෙයි. ස්කන්ධ ධාතු ආයතන ස්කන්ධ ලෝකේ ආයතන ලෝකේ කියන්නේ පංච උපාදාන ස්කන්ධ ලෝකේ කියලා අපි එක වචනයකින් පැටලෙන්නේ නැති වෙන්න කිව්වොත් එතකොට මෙන්න මේ පංචුපාදානස්කන්ධයකගේ හටගත්තා කියල කෙනෙක් දැක්කොත් එයා මේ හටගැනීම දකිනවන ලෝකයේ මිස්කන්ධයන්ගේ නැවත නැවත හටගන්න බව දන්නවන නැහැ කියල කියන්නේ නෑ. ඒකෙන්න පින්වතුනි දැන් අපි නැහැ තියෙනවා කිය අන්ත දෙක ගන්න මෙන්න මේ වගේ තැනක දැන් අපි යම කටගෙන නැතිවුණහම අපි නෑ කියලා කියනවා. ඒ කතාව හරි දැන් අපි ඉදිරියේදී සබ්දයක් කටගත්තනම් ඒක නැතිවුණනම් අපි එතන නෑ කියලා කියනවා. අපිට ඔළුව කැක්කුමක් හැදිලා හොඳවුනාම ඔළුව කැක්කුම දැන් නෑ කියලා කියනවා. කුසගින්න ඇතිවෙලා කුසගින්න නිවුණහම අපි නෑ කියලා කියනවා. එහෙම නැති බවක් ලෝක සම්මුතිය තියෙනවා. ඒක හරි. නමුත් ඒක පදනම් වෙලා ලෝකයා කෙලෙස් ඇති කරගන්නවා. අපි ඒකින් බේරිලායින්. නමුත් ඒ හටගන්න දේ නැති වුණා කියලා ඒ ධර්මයෝ නැවත නැවත උපදිනවන. හේතු ඇති කල්ලි ඒව හටගන්න ඕන. ඒකට අපිට නෑ කියන්න පුළුවන්ද? අපිට ඒක නෑ කියලා බේරින්න බෑ. දැන් උදාහරණයක් වශයෙන් අපි දැන්මට දැන්මම දැන්මට ලෙඩක් නෑ කියලා මම නම් ලෙඩෙන් මිදලා ඉන්නේ කියලා අපිට කියන්න පුළුවන්ද? බෑ. හේතු ඇති කල්ලි නැවත ලෙඩවීම එන්න පුළුවන්. දැන් මට කුසගින්න නෑ කියලා මට දැන්නම් බඩගින්නෙන් මිදුනා කියලා කියන්න පුළුවන්ද? බෑ. නැවතත් ඒ කුසගින්න හටගන්න නිසා එහෙම අපිට පුළුවන්කමක් නෑ. මම සතරපායෙන් මිදුන කියලා මට කියන්න බෑ. දැන් මං මනුස්ස ලෝකේ ඉන්නේ. දැන් සතරපායෙන් වැටුණා කියලා මට ඒකෙන් මිදෙන්න බෑ. එනිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ කෙලෙස් ධර්ම, කර්ම කෙලෙස් තියෙන තාක්කල් ලෝකයා සියලු දුකෙන් යුත්තයි. අද මම අනන්තරේ පාප කර්ම නොවුණා කියලා, අද මගෙන් අම්මා තාත්තා නොමැරුණා කියලා මම ඒ ආනන්තරිය පාප කර්ම වලින් මිදිලා නැහැ. තිරිසන් අපායට වැටෙන එකෙන් මිදිලා නැහැ මං. ඇයි? කෙලෙස් ධර්ම ටික ඇත්තේ නම් යම් වෙලාවක කෙලෙස් ධර්ම ක්‍රියාත්මක වෙන්න පුළුවන් බව තියෙනවා නම් ඒ කෙලෙස් වලින් කවදා හරි ඒ දුක උපද්දවන බව ඇත. ඒක තියෙනවා. එහෙම දුකක් උපද්දවනවා කියන කාරණාව වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ නිසා මේ ශාසනේ අර අපි මේ ඒ මොහොතේට හටගෙන නැති වුණා කියලා නැහැ කියන්නේ නැහැ. මේ ශාසනේ නැහැ කියන එකක් කියනවා. ඒ කියන්නේ හේතු නිරෝධයෙන් ඵල නිරුද්ධ වුණා නම් අන්න එදාට අපිට සියල්ල නිරුද්ධ වුණා, ඒකෙන් මිදුණා කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපිට සතර අපායෙන් මිදුණා කියලා කියන්න පුළුවන් වෙන්නේ ඊට අදාළ කෙලෙස් ධර්ම ටික, සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත, පරාමාසාදී තුන් සංයෝජනයන් කෙනෙක්ගේ මේ කෙලෙස් ටික නැති වුණා නම් අන්න එදාට ඔහු සතර අපායෙන් මිදුණා කියලා කියන්න පුළුවන්. ඒ නිසා නැවත නැවත උපදිනවන ඒ වගේ හැම එකක්ම කොයි දේ ගත්තත් අපිට මේ නැහැ කියන දේ ගන්න එපා. ඔබ ඒක ගන්න බෑ. අපි මේ සම්මුතියේ මේ ගත්තට ඒක හුදු බාල ධර්මයක්. අපිට මේ යමක් කටගෙන නැති වුණා කියලා මේ ලෞකික සම්මුතියේ එතනින් අපිට මිදෙන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ නිසා මෙන්න මේ කතාව ලෝකයා කියන්නේ කියනවා මේ හට ගැනීම කියන එක දන්නවා. දැන් අපි ශබ්දයක් ලී කෑලි දෙකක් ගල් වස්තු දෙකක් ගැටෙනකොට ශබ්දය හටගන දැන් ඒක ගටන්නේ නැතුව හිටියාම ශබ්දේ නෑ කියලා කියනෝ නම් ඒක හුදු බාල ධර්මයක්. ඇයි? එයාට ආපහු ඒ දෙක වද්දලා පෙන්න පුළුවන් මේ තියෙන ශබ්දේ කියලා. එතකොට ඒ අනේ විදියට ලෝකේ හට ගැනීම දන්නෝ නම් එයා මගහරින්නේ නෑ. එයා දැන් මම නිදහස් වුණා කියලා අපිට මන්ද උත්සාහය වෙන්නත් බෑ. කෙලස් ටික තියෙනවා නම් ඒ වගේම තවත් වටිනා කාරණා මේ ලෝකයා මේ තරම් මාර්ගඵල වලට මුලා වෙලා ඉන්නේ කුමක් නිසාද? අද සෝවාන් ඵල දෙනවා, ධ්‍යාන දෙනවා, මේ වගේ දේවල් ඇයි වෙන්නේ? තමන් තුළ කෙලස් උපදින බව ඒක තමන්ට තේරෙන්නේ නැහැ. තමන්ට තේරෙනව නම් තමන් තුළ මේ කෙලෙසයක් හටගන්නවා කියලා එයාට සෝවාන් කියලා කිව්වා කියලා ඒක පිළිගන්න පුළුවන් ද නුවණ තියෙන කෙනෙකුට? එහෙම පිළිගන්න බෑ. තමන්ටම තේරෙනවා නම් මේ කෙලෙස් තියෙනවා කියලා තමන් අර මේ නිර්වාණයට තියෙන තණ්හාව නිසා එහෙම ඒකත් නිබ්බාන තණ්හා කියලා. ඒක නිසා මාර්ගඵලවලට තණ්හාව නිසා හෝ අපි ලෝකේ ඉස්මතු වෙන්න ඕන නිසා ඒ ඵලයේ අපි අපිටම වංචා කරගෙන පිළි අරගෙන ඉන්නවා මිසක් හට ගැනීම දකින්නවන කෙලෙස් වල හට ගැනීම දකින්නවන ඉන්නවා තියෙනවා කියන මේ බව තමන්ට මේ එහෙම අදහස් වෙනවන හටගත්තු දේ තියෙනවා ඒ ඇති බවින් අපිට කෙලෙස් වෙනවන අපි පටිච්චසමුපාදේ දැකලා තියෙනවද? පටිච්චසමුපාදේ දැකලා නැත්තම් ඔහුට සෝවාන් කියලා අපිට කියන්න පුළුවන්ද? අන්න ඒ වගේ පින්වතුනි මේ ලෝකේ හට ගැනීම නොදන්නාකම නිසා නොඑක් වැරදි දුෂ්ටි අකුසලයන් කෙලෙස් දුක් ඕනතරම් උපදින්න පුළුවන්. ඔබට තේරෙනවා ඇති මේ නොදන්නාකම කියන මේ බව මේ අවිද්‍යාව කියන ධර්මය කොයිතරම් අපි විග්‍රහ කරගත යුතුද? කොයිතරම් මේවා පිළිබඳ විමසිය යුතුද? විමසන්න විමසන්න පින්වතුන් නුවණ ප්‍රඥාව තමයි පහළ වෙන්නේ. අන්නේ නිසා මේකේ තවත් ගැඹුරට ගැඹුරට යන්න පුළුවන්. නමුත් මම මේක එහෙම ගියොත් අපිට මේ අවිද්‍යාව කියන කාරණාව තව බොහෝ කාලයක් කතා කරන්න වෙයි. ඉතින් ඒ නිසා ඔබට යම් යම් මේ මානසිකාරයන්ට දොර විවර කර දීම් වශයෙන් තමයි කරන්නේ. එතකොට අපි සූත්‍රයට ආපහු යමු. තොරබ තේරෙන්නේ නැති මේ ලෝකේ හට ගැනීම දන්න කෙනෙක් නැහැ කියලා කියන්නේ නැහැ. එතනින් එයා මගහැරලා යන්නේ නැහැ, මන්ද උත්සාහය වෙන්නේ නැහැ. නැවත දැන් උදාහරණයක් වශයෙන් අපිට මොනෝ විදර්ශනාව තුලින් හරි යම් සමාධිය බොහෝ විට විපස්සනාවෙන් නෙවෙයි, බොහෝ අය හොඳට සමාධි වුණාන් පස්සේ සමාධිය නිසා ඔහු හිතනවා දැන් මට කෙලෙස් නැහැ, මං වැඩේ කරගත්තා කියලා හරි හිතන. එහෙම අපිට බේරෙන්න බෑ මේ ලෝකයේ කෙලෙස් හටගන්න බව දකින්න කෙනා, හේතු ටික දකින්න කෙනා. ඒ ඊළඟට ලෝක නිරෝධංචකෝ කච්චායන යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ යා ලෝකේ අත්ථිතාසන හොಂತಿ. ඒ වගේම ලෝකේ යම් ඇත කියන අදහසක් තියෙනවා නම් ලෝකේ නිරෝධය දකින්න කෙනා ලෝකේ ඇතයි කියන යම් දෘෂ්ටියක් තියෙනවා නම් ඒක වෙන්නේ නැහැ. එතකොට ස්කන්ධයන්ගේ හටගත්ත දේ නිරෝධේ නොදන්නාකම නිසානි පින්වතුනි අපි අතීතයේ ඇති බවට අරන් කොයිතරම් දුක් විඳිනවද? හොඳට මේක ප්‍රඥාවෙන් ඔබ හිතලා වටහා ගන්න. මේ නිසා අපිට එන සැනසිල්ල, මේ නිසා අපිට ඇතිවෙන මේ දුක, මේ යටපත් වෙන දුක සුළුපටු නෙවෙයි. මේ සැනසිල්ල අපිට කවදාවත් භෞතික දේවල් වලින් ගන්න බෑ. ඉතින් ඒ නිසා මේ බුද්ධ දේශනාව, මේ පිරිසුදු බුද්ධ දේශනාව ඔබ ශ්‍රද්ධාවෙන් හිත තිබ්බොත් ඔබල සද්ධානුසාරී ආකාරයෙන් ඔබට නිවන ස්පර්ශ කරන්න පුළුවන්. ඔබ මේ ධර්මතාවයේ දැක්කොත් ධම්මානුසාරී ආකාරයෙන් ඔබට නිවන ස්පර්ශ කරන්න පුළුවන්කම තියෙනවා. මේ දෙකෙන්ම ඔබ කෙලෙස් කර්ම වලින් ගැලවෙන්නේ. ඉතින් ඒ නිසා ඔබ මේ භාවනාව කියන එක මෙන්න මේ නිසයි අපිට වැදගත් වෙන්නේ. මේක අපි මේ සූත්‍රයේ ඉදිරියට පාඩ කොච්චර මේ කියුවත් ඒ අවබෝධය ගන්න බෑ. නමුත් ඔබ මේක හොඳට තේරුම් ගත්තොත් මේ අතීතේ අපිට සිහි වෙලා කරපු දෙයක්, කියපු දෙයක්, දැකපු දෙයක්, අහපු දෙයක්, රස විඳපු දෙයක්, ඒ වගේම අපි හිතින් හිතපු මොනවා හරි දුකක් කනගාටුවත් කෙනෙක් කරපු දෙයක්, මේ මොනවා හරි දේ නැවත නැවත සිහිවිවි අපිට කෙලෙස් වෙනවා. අපිට හොඳට තේරුම් ගන්න පුළුවන් ඒක භාවනා කරනකොට. ඒකයි මේ භාවනාවෙන් මේව මතු කරගන්න පුළුවන් කියලා කියන්නේ. ආනාපාන සතිය හෝ මෛත්‍රී කර්මස්ථානයක අපි හිත තියෙනකොට අතීතේ දේවල් සිහිවිවි එනවා. ඒ එන ඒවට අපි මුලා වුණොත් අපේ කවදාවත් භාවනාවක් වෙන්නේ නැහැ. එතකොට අපි හිත දියුණු කරනවා කියලා කියන්නේ අතීතයේ යමක් සිහි වෙලා එනකොට ඒක දැන් නිරුද්ධයි. ඇයි නිරුද්ධයි කියලා කියන්නේ ධම්ම නියාමතාවයක්, ධර්මතාවයක් තමයි. යම් ස්කන්ධ ටිකක් යම් හේතු නිසා හටගත්තනම් ඒ හේතු ටික නැති වෙනකොට ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන එතම නිරුද්ධ වෙනවා කියන ධර්මතාවයක්, ධම්ම නියාමතාවයක්, එක සිද්ධියක් ඒක තියෙනවා. ඒක එහෙම දෙයක් වෙනවා. ඉතින් ඒ නිසා අපි දැක්කා ඇහුවා කියලා කියන මේ සියල්ලම ඒ සමගම නිරුද්ධ වෙනවා කියන මෙන්න මේ බව කෙනෙක්ට අවබෝධ වුණොත් ඒකයි කියන්නේ ලෝක නිරෝධං ච කෝකච්ඡායන යථාභූතං සම්ම පඤ්ඤාය පස්සතෝ අනේ වචන දෙක මනානුවණින් දැක්කොත් ඔහු යා ලෝකේ අත්‍යතාසානෝ හොಂತಿ තියනවා කියන දෘෂ්ටිය කවදාවත් ගන්නෙ නැහැ. ඔන්න මේ සම්මාදිට්ඨියට පත්තුච්චි කෙනාගේ ලක්ෂණ ටිකක් මේ කියන්නේ. බුදුරණන්සේ ලස්සනට මේක පෙළගස්සානේනවා මුලින්ම කිව්වා මේ ලෝකය අන්ත දෙකක ඉන්නේ කියලා. ඒ කිව්වේ සම්මාදිට්ඨිය නැති කෙනා ඔන්න ඉදිරියට ගත්තා. සම්මාදිට්ඨිය නැති බව කියන එක ඉදිරියට අරගෙන කොහොමද යා මේ අන්ධ බාල පුතග්ජනේ කියලා කියන්නේ කියන එක ඉදිරියට ගත්තා. අරගෙන ඊට පස්සේ උන්වහන්සේ දැන් ඊට පස්සේ කිව්වා ඔහු සම්මාදිට්ඨියෙන් යුක්තයි කියන්නේ මොන කාරණාවක් නිසාද අනර ඇත හා නැත කියන අන්ත දෙකයින් වුණොත් ඒ දෙකයින් ඉන්නේ කොහොමද එයා මේ ස්කන්ධයන්ගේ හට ගැනීම නැතිවීම හොදාකාරව දන්න කෙනෙක්. එහෙම දන්න කෙනා අනර අන්ත දෙක ගන්නෙ නැහැ. ඔහු සම්මාදිට්ඨියෙන් යුක්තයි. තවත් කාරණා ටිකක් කියනවා. ඊට පස්සේ නැවත ආපහු බුදුරජාණන් වහන්සේ මේ මුලාව සම්මාදිට්ඨිය දෙක සංසන්දනය කරමින් මේ සූත්‍රය බුදුරජාණන් වහන්සේ කච්චායන කුත් ස්වාමීන් වහන්සේට මේක වටහලා දෙන්න උත්සාහවත් වෙනවා. ඊට පස්සේ උපයපාදානාබිනිවේෂන විනිබන්දෝ ඡාය ක්වයං කච්ඡාන ලෝකෝ යේ බුයේන තංච උපයපාදානං චේතසා අදිඨානං අබිනිවේෂානුසය න උපේති න උපාදීයති නාදිඨාති අත්තාමීති දුක්ඛමේව උපජ්ජමානං උපච්ඡති දුක්ඛං නිරුජ්ජමානං නිරුජ්ජති කියලා පෙන්නවා. ඔබ මේක ඔබට පේන ඇති නමේ ටික කියන්නේ. ඊට පස්සේ උපයපාදානාබිනිවේෂා අබිනිවේෂ විනිබන්දෝ කොයං කච්ඡාන ලෝකෝ ලෝකයා මේ උපයපාදාන කියලා කියන්නේ මේ තණ්හා දෘෂ්ටි ආදී වශයෙන් මේවට බැස ගනිමින් මේවා දැඩිව ගනිමින් මේවාගේ එල්ලිලා ඉන්නේ. ඒ කියන්නේ මේ රූප ශබ්ද ගන්ධ ආදී මේවා කෙරෙහි තණ්හාවෙන් දෙට්ටියෙන් මාන්නයෙන් දැඩිව ගනිමින් මේවට බැස ගනිමින් තමයි ලෝකයා ඔන්න කටයුතු කරන්නේ. ඊට පස්සේ සම්මාදිට්ඨිය යුක්ත කෙනා කොහොමද තංචායම් අන්න ඒ කියන ලද උපයපාදාන චේතස අන්න ඒ බඳු තණ්හා දිට්ටි මාන කියන මේ අදහස් වලට පැමිණෙන්නේ නැහැ. අදිඨාන අබිනිවේෂන්න උපේති අන්න ඒවට එන්නේ නැහැ. න උපාදීයති ඒවා දැඩිව ගන්නෙ නැහැ. නාදිඨාති ඒවා අදිෂ්ඨාන කරගෙන ඉන්නේ නැහැ. ඔහු කොහොමද දකින්නේ අත්තාමේති දුක්ඛමේව උපජ්ජමානා උපජ්ජති දුක්ඛං නිරුජ්ජමානා නිරුජ්ජති න කංකති න විචිකිච්ඡති අපරපච්චයා ඥානමේවස්ස එත්ත හෝති එත්තාවතාකෝ කච්ඡායන සම්මාදිට්ඨි හෝති. අන් ඔහු හිතන්නේ කොහොමද යමක් පේනකොට යමක් දකිනකොට යමක් ඇහෙනකොට තමා තුළම දුක් වූ ස්කන්ධ ටිකක් හටගත්තා කියලා ඔහුටම වැටහීම එනවා. ඒකේ ඔහු කවදාවත් න කංකති න විචිකිච්ඡති අපරපච්චයා ඥානමේවස්ස හෝති. ඔහුට ඒ පිළිබඳව තමාටම නුවණ උපදිනවා. දුක් වූ ස්කන්ධ ටිකක් හටගත්තා. දුක් වූ ස්කන්ධ ටිකක් නිරුද්ධ වුණා. දුක්ඛමේව උපජ්ජමානා උපජ්ජති දුක්ඛං නිරුච්ඡමානා නිරුච්ඡති. අන්න ඒ මන සම්මාදිට්ඨියෙන් යුක්ත කෙනාගේ ස්වභාවය. එතකොට එයා ඒ කිසිවක් කුමන ආකාර ඉෂ්ට වූ කාන්ත වූ ඒ රූප වෙන්න පුළුවන් අමනාප වූ රූප වෙන්න පුළුවන් ඒ එකක්වත් ඔහු අල්ලගන්නේ නැහැ. සප වේදනා දුක් වේදනා ආදී කිසිවකට ඔහු වෙන්නේ නැතුව ඔහු භවනාවෙන් ඒවා සැපක් උපදුනත් ඒත් ඔහු දන්නවා මෙතන සංකත ධර්ම ටිකක් තියෙනවා. මේවත් හටගෙන නැති වෙලා යන ටිකක් තියෙන්නේ. ඒ නිසා මේවත් දුක් කිය යුතුයි. ඒවත් දුක් කියලා කියන්නේ ඇයි කුමක් නිසාද? මේවත් ඇති වෙලා නැති වෙලා යන ප්‍රත්‍යයෙන් හටගත් ධර්ම නිසා සියලු සංකත ධර්මයන්ට දුකයි කියලා කිය යුතුයි. ඒත් සංගත වූ මාර්ගයන්ට ඵලයන්ට හැර. නමුත් ඒවටද අපිට මේ දුක්ඛයි කියලා කියන්න පුළුවන් පරියායක් තියෙනවා. මොකද ඒවා සංගත නිසා. නමුත් ලෞකික ධර්ම ගැන තමයි මේ කියන්නේ. එතකොට වෙන සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද කියන එක දේශනා කරා. ඊට පස්සේ තවත් ඉදිරියට ලස්සනට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සබ්බමත්ථීතිකෝ කච්ඡාන අයමේකෝ අන්තෝ. සියල්ල ඇත්තයි කියන එක මහණෙනි මේ එක අන්තයක්. කච්ඡාන එක අන්තයක්. සබ්බමත්ථීති අයං ද්විතීයෝ අන්තෝ. සියල්ල නැහැ කියලා කියනවනම් ඒ දෙවෙනි අන්තය. එතකොට ඒතේතේ කච්ඡාන උභවන්තේ අනුපගම්ම. කච්ඡායන මේ අන්ත දෙකට නොපැමිණ තථාගතෝ ධම්මං දේසේති. බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාව මේ කිසිදු අන්තකට එන්නේ නැතුව තමයි ධර්ම දේශනා කරන්නේ. කොහොමද? අවිජ්ජාපත්‍ය සංඛාරා, සංඛාරපත්‍ය විඥානං, විඥානපත්‍ය නාමනූපං, නාමරූපපත්‍ය සලායතනං ආදී වශයෙන් ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛකන්ද සමුදයෝ හෝති. අවිද්‍යා යත්තේ වශේෂ විරාග නිරෝධා, සංකාර නිරෝධා, සංකාර නිරෝධා විඥාන නිරෝධා, ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස නිරෝධෝ හෝති කියලා. අර දුකක් හටගත්තා, දුකක් නිරුද්ධ වුණා කියන ධර්මතාවය කොහොමද පෙන්වන්නේ? දුක ඇති වුණේ කොහොමද කියලා උන්වහන්සේ පෙන්වනවා. කවරෙක් කවුරු විසින් ඇති කරා නෙවෙයි, ඒව මේ අතීතයේ තිබිලා දුක්ඛාව නෙවෙයි, කවුරුරි මැව්වා නෙවෙයි, කොහොමද වුණේ? ඒවා හේතු සහිත සකාරණව පෙන්නන. අවිද්‍යාව නිසා සංකාරයේ, සංකාර නිසා විඥානය ඇති වෙලා මෙන්න මේ විදිහට මේ දුක් ගොඩ උපදිනවා. යම් කිසි කෙනෙක් අද ජාතියෙන්, ජරාවෙන්, මරණයෙන් දුක් විඳිනවා නම්, කෙලෙස් වලින් දුක් විඳිනවා, ඒ සියල්ලම සිදු වුණේ මෙන්න මෙහෙම ක්‍රියාදාමිකින් කියලා උනාසේ පටිච්ච සමුපාදයේ පෙන්නන. අවිද්‍යාව නිසා සංකාරය ඇති වෙලා ඒවට තණ්හා උපාදාන ඇති කරගෙන ජාති ජරා මරණ ආදී දුක් දුම්නස් විඳිනවා. යම් දවසක මේ දුක නිරුද්ධ වුණොත්, යම් කිසි කෙනෙක් මේ අවිද්‍යාව නැති කරොත්, ඒ සියලු දුක නැති වෙනවා. එනිසා හොඳට ලස්සන පින්නවා, යම් දුකක් ඇති වෙනවා නම් ඒ දුකට හේතුව අවිද්‍යා සංකාරාදී මේ පටිච්චසමුපාදයේ පෙන්නලා, යම් කලක දුක නිරුද්ධ වෙනවා නම් නිරුද්ධ විය යුත්තේ ඒ හේතු නිරෝධයෙන් මිසක් ඵල නිරෝධයෙන් නොවන බව බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. හටගත්ත ඵලය අපි හිතුවත් නැතත් ඒක නැති වෙනවා. එනිසා ඒ ඵලය අපිට නිරුද්ධ කරන්න කරාට වැඩක් නැහැ. ඒක ආපහු හේතු ඇති කල්ලි ඇති වෙන නිසා. එනිසා මේ ලෞකික ලෝකයේ තුල හැම වෙලාවෙම ඵල නිරෝධයක් ගැන මුලා වෙලා ඉන්නේ. නමුත් මේ ශාසනය, ඒ වගේම වෙනත් ශාසනවලත් මේ ඵල නිරෝධයකින් තමයි අහුවෙලා ඉන්නේ. නමුත් මේ ශාසනයේ ඵලය නිරුද්ධ වුණාට හේතු ඇති කල්ලි නැවත උපදින්න පුළුවන් නිසා එතනින් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරේ නැහැ. හේතුව නැති කිරීමෙන්ම ඵල නිරුද්ධ වෙනවා කියන කාරණාව බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඉතින් අන්න ඒ නිසා පින්වතුනි, මේ පටිච්චසමුප්පාදය තුල සඳහන් වන මේ අවිද්‍යාව කියන කාරණාව පිළිබඳවයි අදත් අපි මේ විදිහට කතා කරේ. ඉතින් එතකොට ඒ අවිද්‍යාව කියන කාරණාව අපි අදත් විග්‍රහ කරගත්තේ, තව දේශනා ගණනාවක් උනත් මේක මතු කර කර කතා කරන්න පුළුවන්. එහෙම වුණොත් අපිට කවදාවත් මේ පටිච්චසමුප්පාද මේක අවසන් කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ නිසා අද මම මේ ඔබ තේරුම් ගන්න ඇති අවිද්‍යාව කියන විග්‍රහය අදවසන් කරනවා. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියන කාරණාවට තමයි යන්න තියෙනවා. අපි ඒකට ආපහු යමු. පටිච්චසමුපාද විභංගයට, පෙළ දහමට. පෙළ දහමේ අපි මුලින්ම මතු කරගත්තේ පටිච්චසමුපාදේ අංග ටික. පටිච්චසමුපාදේ ධර්මයේ ඉදිරියට අරගෙන ඒක ඒ ප්‍රත්‍ය වෙන ආකාරයේ පිළිබඳව කතා කරගෙන යනකොට තමයි මේ අවිද්‍යාව කියන එක ඉදිරියට අරගෙන ඒක විග්‍රහ කරගත්තේ. ඊට පස්සේ දැන් අපිට තියෙන අවිද්‍යා පත්‍ය සංඛාර. අර කියන අවිද්‍යාව ප්‍රත්‍ය වෙලා කොහොමද සංඛාර ඇති වෙන්නේ කියන කාරණාව පිළිබඳව තමයි අපිට දැන් කතා කරන්න තියෙන්නේ. එතකොට අවිද්‍යා කවරේද කියන එක අපි කතා කරා. ඊට පස්සේ එහි අවිද්‍යා ප්‍රත්‍යෙන් තත්ත කතමේ අවිද්‍යා පත්‍යා සංකාර. අන්න එතන අවිද්‍යා ප්‍රත්‍යයෙන් උපදින සංකාර කිව්වේ මොනවද? පුඤ්ඤාභි සංකාරෝ, අපුඤ්ඤාභි සංකාරෝ, ආනිච්ඡාභි සංකාරෝ, කාය සංකාරෝ, වචී සංකාරෝ, චිත්ත සංකාරෝ කියලා පෙන්වනවා. මේ තියෙන්නේ කාරණාව. එහෙම ගත්තාම අවිද්‍යා පත්‍යා සංකාර, පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනිච්ඡාභි සංකාර, කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර කියලා. එතකොට මේ සංඛාරය කියන එක බුදුරජාණන් වහන්සේ බෙදලා පෙන්වනවා හයකට. පුඤ්ඤාභි සංඛාර කිව්වේ මොනවද? කුසල් චේතනා ටික පුඤ්ඤාභි සංඛාර. කාමාවචර, රූපාවචර, කුසල් චේතනා පුඤ්ඤාභි සංඛාර. අපිට මේ බෙදීම නැතුව තවත් පොදු විග්‍රහයක් කරන්න පුළුවන් පුඤ්ඤාභි සංඛාර කියන එකට. තුන් භූමියේම තියෙන කුසල් ටික පුඤ්ඤාභි සංකාර කියලා කියන්නත් පුළුවන්. නමුත් මෙතන වෙනම ආනිච්ඡාභි සංකාර කියලා බෙදලා තියෙන නිසා ඒක අපි කියන්නේ. මෙතන පුඤ්ඤාභි සංකාර කියලා කිව්වේ කාමාවචර හා රූපාවචර කුසල චේතනා පුඤ්ඤාභි සංකාර. අපුඤ්ඤාභි සංකාර කියන්නේ සියලු අකුසල චේතනා අපුඤ්ඤාභි සංකාර. ආනිච්ඡාභි සංකාර කියලා කිව්වහම මේකේ අදහස කට කතාවේ පෙන්නනවා රූපාවචර චතුත්ථ ධ්‍යාන කුසල චේතනාව හා අරූපාවචර කුසල චේතනා හතර ආනිච්ඡාභි සංකාර කියලා. එතකොට මෙතන ආනිච්ච කියලා පදේ කියන්නේ ඒක අපි අපිට අට කතාවට ගියහම විග්‍රහ කරගන්න පුළුවන්. දැනට අපි කෙටියෙන් කතා කරගත්තොත් ආනිච්ච කියලා කියන්නේ ඉන්ජන කියලා කියන්නේ සෙල වෙනවා කියන. ආනිච්ච කියලා කියන්නේ සෙල වෙන්නේ නැති, කම්පා විරුද්ධ ධර්මයන්ගෙන් කම්පා වෙන්නේ නැති, සෙල වෙන්නේ නැති යම් ධර්ම ටිකක්, සංඛාර ටිකක් තියෙනවා නේද? ඒවා ආනිච්ඡාභි සංඛාර. දැන් රූපාවචර පුඤ්ඤ සංස්කාරයන් නීවරණයන්ට ළඟයි. ඒ නිසා මේවා තුල තවම සෙල වෙන ගතිය තියෙනවා. මොකද කාමයට ළඟයි. අරූපාවචර සංඛාර කියන්නේ කාමේනුත් මිදිලා රූපාවචරයන්ගෙනුත් මිදිලා අරූපේට ධ්‍යාන උපදවාගත්තු අය බොහෝ ඈත් වෙලා ඉන්නේ මේ නීවරණයන්ගෙන්, කාම සංකල්පයන්ගෙන් ඈත් වෙලා ඉන්නේ. මේවා කාම ධර්මයන්ගෙන් කවදාවත් සොලවන්න බැරි නිසා තමයි ඒවට ආනිච්ඡාභි සංඛාර කියලා කියන්නේ. එතකොට ඒකම තවත් බෙදෙනවා කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර. එතකොට මේ කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර කියලා වෙනම තවත් සංකාර කොටසක් නැහැ. මේ පුඤ්ඤ අපුඤ්ඤ ආනිජ්ජ කියන සංකාරයෝම තවත් ප්‍රභේදයක් හැටියට දැක්කුවා. මුත් මේවා පිළිබඳව ඇතැම් විවේචන තියෙනවා. මේ පෙළේ තියෙන්නේ මේ පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනිච්ඡාභි සංකාර විතරයි. නමුත් අයම කොටද මෙහෙම එකක් කියන්නේ මේ නැති දෙයක් කියලා. නැහැ, ඇත්තටම ඒක අපි මේක අභිධර්ම පිටකයේ තියන අය සූත්‍ර පිටකයේ නැහැයි කියලා අපි ඒ වගේන් තීන්දුව තීරණ ගන්නේ දහම් ධර්ම න්‍යාය, දහම් න්‍යාය පදනම නොදන්නාකම නිසා. ඇත්තනම පුඤ්ඤාභි සංකාරයේ කියන එක යෙදෙන්න පුළුවන් කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර කියලා. කුසල අකුසල ආනිච්ඡාපි කියන යම් න්‍යායකින් පෙන්නලා ඒක සිදුවෙන ద్వාර ටික පෙන්වන්නේ කාය ద్వාරයෙන්, වචී ద్వාරයෙන් හා මනෝ ద్వාරයෙන් කියන මේ ద్వාර හයෙන් සිද්ධ වෙන්න පුළුවන් ක්‍රමයේ තමයි බුදුරජාණන් වහන්සේ මේ පෙන්වුවේ. එතකොට මේ අපි මේ තෙන් විග්‍රහ කරගන්න පෙර අපි මේකේ තියෙන සංඛාර කියන කාරණාව පිළිබඳව අපි පොඩ්ඩක් විස්තර කරගමු. සංඛාරය කියන කාරණාව, එන සංඛාර කියන શબ્දය ගත්තාම අපි ඒකට ඉස්සෙල්ලා පොඩි වචනයක් කියන්න ඕනේ මට. මේ බුදුරජාණන් වහන්සේගේ දේශනා තියෙනවා එකම වචනේ විවිධ අර්ථවල යෙදෙනවා. ඒක අපි මේ විශේෂයෙන් අපි මේ පෙළදහමක් බලනකොට ඒවා හොඳ ආකාරව දැනගන්න. එකම වචනේ විවිධ අර්ථවල තියෙනවා. ඒ නිසා ඒ වචනය යම් යම් තැන්වල තිබුණා කියලා අපි දන්න අර්ථයට ඒ වචනේ ගැලපුවොත් මේ ධර්මයේ ඕන කෙනෙකුට වැරදි අර්ථ නිරූපණය කරලා තමන්ගේ දෘෂ්ටිය බුද්ධ දේශනාවක් හැටියට පෙන්වන්න පුළුවන්. නමුත් එහින් වෙන කෘත්‍ය අර්ථය මොකද්ද කියලා තේරුම් ගත්ත කෙනා හිම වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා එකම වචනේ විවිධ අර්ථවල යෙදෙන්න පුළුවන්. අනිත් පැත්තට එකම වචනේ විවිධ අර්ථවලට කියනවා. ඒ වගේම විවිධ වචනවලින් එකම අර්ථයක් කියනවා. කොයිතරම් වචන ගොඩක් කිව්වට කියලා තියෙන්නේ එකම අර්ථයක්. උදාහරණයක් වශයෙන් කිව්වොත් මුල් එකට අපි කියමු ස්කන්ධ කියන එක. ස්කන්ධ කියන වචනයක් මේ ශාසනයේ තියෙනවා. ස්කන්ධ කියන එකේ අපි රූප ස්කන්ධය, පංච උපාදාන ස්කන්ධය කිව්වොත් එක අර්ථයක්. එහි රූප ස්කන්ධය, වේදනා ස්කන්ධය කිව්වොත් තවත් අර්ථයක්. සීල ස්කන්ධය කිව්වොත්, ප්‍රඥා ස්කන්ධය කිව්වොත් තව අර්ථයක්. අග්ගිස්කන්ධෝ අග්ගිස්කන්ධය කිව්වොත් එතකොට තවත් අර්ථයක්. මේ විදිහට දැන් ස්කන්ධ කියන එක ඒ තැන්වල යෙදෙනකොට එකම වචනේ, නමුත් විවිධ අර්ථවල යෙදෙනවා. ඒ වගේම තවත් දේවල් තියෙනවා එකම වචනේ විවිධ වචන කියන නමුත් එකම අර්ථයට. බොහෝ විට සම්පූර්ණයෙන් විරුද්ධ නෑ ඒ වචන කිව්වට. දැන් අපි උදාහරණයක් වශයෙන් කිව්වොත් අපි කියමුකෝ අපිට මේ මෛත්‍රී මෙත්ත සූත්‍රය හම්බෙන්නේ. මෙත්තාය භික්කවේ භාවිතා බහුලී කතා යානි කතා වත්තු කතා අනුටිතා පරිචිතා සුසමාරද්දාය. මේ බොහෝ වචන කිව්වා. මේ කිව්වේ බොහෝ පොඩි පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන්. නමුත් භාවිතා බහුලී කතා යානි කතා වත්තු කතා කියලා මේ කිව්වේ බොහෝ සෙයින් මේක නැවත නැවත හුරු කිරීමෙන්, භාවිතා කිරීමෙන් කියන අර්ථය. එතකොට ඒ වගේම තව තියෙනවා ස්පර්ශය කියනවා පස්සෝ පුසනා සම්පුසිසන් සම්පුසිතත්තං කියලා. මේ ස්පර්ශ කරන බවක්, ස්පර්ශ කරන අයුරක් මේ විදියට. ඒ වගේම සතිය කියනකොට කතමංචාවසෝ සති යා සති අනුස්සති පටිස්සති සරණතා ධාරණතා පිලාපනතා අසම්මුස්සනසා කියලා මේ එකම සතිය පිළිබඳව විවිධ වචන වලින් කියලා. එතකොට වචන ගොඩක්, නමුත් එකම අර්ථය තියෙනවා. අතන එහෙම නැහැ. එකම වචනේ විවිධ තැන්වල පෙන්වනවා, හැබැයි විවිධ අර්ථ තියෙනවා. ඉතින් අන්න ඒ නිසා මේ සංඛාර ශබ්දයේ පිළිබඳවත් ඒ වගේ අර්ථ තියෙනවා. අපි ඒක අපි අට කතාවට යමු. අපි ඒකෙදී අපි බලමු පොඩ්ඩක් ඒක පිළිබඳව. යම් පටිච්ච ඵලමේති සෝ පච්චයෝ. අපි මේ ප්‍රත්‍ය පිළිබඳව දැන් අවිජ්ජා පච්චයා සංඛාරා කියන එක මෙතන අටුවායි පොඩ්ඩක් පැහැදිලි කරනවා. යමක් ප්‍රත්‍යෙන් ඵලයක් උපදිනවා නම් සෝ පච්චයෝ, ඒකට ප්‍රත්‍ය කියලා තියෙනවා. පටිච්චාතින විනා තේන. එතකොට ඒ ප්‍රත්‍යෙන් තොරව ඒ දේ වෙන්නේ නැහැ කියන අර්ථේ එතන කිව්වේ. අපච්චක්කිත්වානි අත්තු. ප්‍රත්‍යෙන් තොරව වෙන්නේ නැහැ කියන එක තමයි අවිජ්ජා පච්චයා සංකාරෝ කියනකොට මේ සංකාරයේ අවිද්‍යා ප්‍රත්‍යෙනුයි හටගත්තේ. එතකොට ප්‍රත්‍ය කියලා කිව්වේ අවිද්‍යාව, ප්‍රත්‍ය උප්පන්නේ කියලා කිව්වේ සංකාරය. එතකොට ඒතීති උපජ්ජතීති චේව පවත්තති චාති අත්තෝ. එයින් උපදී පවතී කියන බව තමයි මෙතන ප්‍රත්‍ය. අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංකාර වේ, අවිද්‍යාවෙන් උපදී, අවිද්‍යාව නිසා පවතී කියන අර්ථය. අපිච උපකාරට්ටෝ පච්චයට්ටෝ කියලා පෙන්නවා. මෙතන තියෙන්නේ එක, මේ තියෙන්නේ ඒ පත්‍ය කියන එක උපකාරාර්ථය හා පච්චය ප්‍රත්‍යාර්ථය කියන මේ කාරණා දෙකෙන්ම තියෙනවා. ඒ නිසා අවිජ්ජාච සා පච්චයෝ චාති අවිජ්ජා පච්චයෝ තස්මා අවිජ්ජා පච්චය කියලා. ඒ විදිහට තමයි ඒ අතන අපිට කියප එක මේ අට කතාවෙන් අර්ථ දක්වලා. අවිජ්ජාව ප්‍රත්‍ය වෙලා අවිද්‍යා ප්‍රත්‍යෙන් කියන අර්ථයේදී. එතකොට ඊට පස්සේ පෙන්නනවා අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා කියන සංකතං අபிසංකරොන්ති इति සංඛාරා. මෙතන තියෙන ඔබට පේන ඇති මේ කොටස පෙන්වන්නේ. එතකොට සංකතං අபிසංකරොන්ති इति සංඛාරා. සංකතය කියලා කිව්වේ මොනවද? මේ ප්‍රත්‍යෙන් හටගත් ධර්මයන්ට තමයි සංකත කියලා කියන්නේ. එබඳු සංකතය නැවත නැවත සකස් කරන අර්ථයෙන් තමයි සංඛාර කියලා කියන්නේ. ඒක ඔබ අහලා තියෙන කාරණාව සූත්‍රවල මේක තියෙනවා. සංකතය නැවත නැවත සකස් කරනවා. දැන් අපිට යම් ප්‍රත්‍යෙන් යමක් හටගත්තා නම් උදාහරණයක් වශයෙන් අපි කියමුකෝ ඔන්න දැන් අපිට මේ ඇහැත් රූපයත් චක්කු විඤ්ඤාණයත් නිසා දැකීම වෙනවා. ඔන්න සංකත ධර්ම ටිකක් කටගත්තා. අபிසංකරොන්තිති කියලා කියන්නේ මේක පිළිබඳව අපි මුලා වෙලා, මේක පිළිබඳව අපි විවිධ අදහස් ඇති කරගෙන මේකේ සංකාර ඇති කරගන්නවා. සත්ව පුද්ගල භාවය අදහස් ඇති කරගන්නවා, ඒක ඉන්නවා තියෙනවා කියලා ඇති කරගන්නවා. අර සංකත ධර්මයක්, ප්‍රත්‍යයෙන් හටගත් ධර්මයක්, ඒක ඇති බවට ඔන්න චේතනාවක් ඇති කරගත්තු නිසා ඒ දේවල් නැවත නැවත අපිට සිහිවිවි එනවා. එහෙම නැත්නම් ඒවා අපි නැවත නැවත බලනවා, ඒවා බල ඒවා උපද්දවා ගන්නවා. අන්න ඒ නිසා තමයි සංගතං අபிසංකරොන්ති, නැවත නැවත සංගතයේ සකස් කරන නිසා සංකාර කියලා කියනවා. අවිජ්ජා අපිච්ච අවිජ්ජා පච්චා සංකාරා, සංකාර සද්දේන ආගත සංකාරා චාති දුවිදා සංකාරා. එතකොට මේ සංකාරය, සංකත සංකාරය, ආගත සංකාරය කියලා දෙකෙන් මේ ආගත සංකාරය කියලා කියන්නේ අපි අර අවිද්‍යා පච්චයා සංකාරා කියලා කිව්වේ. එතකොට අවිද්‍යාව නිසා හටගත්තු සංකාරය. තත්ත පුඤ්ඤා 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 අනිජ්ජාපි සංකාරතය. මේක ඒ සංකාරයේ පුඤ්ඤ අපුඤ්ඤ අනිජ්ජාපි කියලා තුනක්ද, කාය වචී චිත්ත සංකාරතය. කාය සංකාර වචී සංකාර චිත්ත සංකාර වශයෙන් තව තුනකට ඉමේච්ච අවිද්‍යාපත්‍ය සංකාරා තේ සබ්බේපි ලෞකික කුසලා කුසල චේතනා මත්මේව හොಂತಿ. එතකොට මේ කිව්වේ මේ සංකාරයේ කොටස් තුනකින් පෙන්වුවා. ඒ අවිද්‍යාපත්‍යෙන් උපන සංකාර පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනිච්ච කාය වචී මනෝ කියලා සංකාර වශයෙන්. එතකොට මේ ඔක්කොම කිව්වේ ලෞකික කුසලා කුසල චේතනාවන්ම පමණයි. ඇයි එහෙම කිව්වේ? මෙතන පෙන්නන්නේ සංකාර තවත් තියෙනවා. ඒ සියලු සංකාර වලින් මෙතන අවිද්‍යා ප්‍රත්‍යයෙන් උපදින සංකාර විතරයි ගන්න. ඒ නිසායි මෙතන අර විදිහට බෙදුවේ. ඊට පස්සේ අපි ආපහු යමු. ඊට පස්සේ සංකත සංකාරෝ, අபிසංකත සංකාරෝ, අபிසංකරණ සංකාරෝ, ප්‍රයෝගාபிසංකාර, ඉමේ පන චත්තාරෝ සංකාර සබ්දේ ආගත සංකාර තත්ත. එතකොට මේ සංකාර සබ්දේ හතරකට පෙන්නනවා. තව ගොඩාක් තියෙනවා. මෙතන පෙන්නනවා සංකත සංකාර, අபிසංකත සංකාර, අபிසංකරණ සංකාර, ප්‍රයෝගාபிසංකාර කියලා මේ විදිහට සංකාරය හතරාකාරයට පෙන්න. තත්ත අනිච්ඡාවත සංකාරාති ආදිසු දීගනිකායේ සංයුත්ත නිකාය වගේ තියෙන තැන්වල උත්තා සබ්බේපි සප්පච්චේ ධම්මා සංකත සංකාරෝ. එතකොට මේ අනිච්ඡාවත සංකාරා කියලා බුදුරජාන් වහන්සේ දේශනාවක් තියෙනවා. එතන සංකාරය කියන එකක් පෙන්වලා තියෙනවා. එතකොට ඒක ඇතුළු ප්‍රත්‍යයෙන් හටගත්තු සියලු ධර්මයෝ සප්පච්චේ ධම්මා සංකත සංකාරා. එතකොට එතකොට මේක සවිඥානික, අවිඥානික, රූප, අරූප සියලු දේවල් වලට සංකත සංකාර කියලා කියනවා. මේ තියෙන්නේ ඒක. එතකොට මේ සංකත සංකාර. ඊට පස්සේ කම්ම නිබ්බත්තතා හේතු භූතා රූපාරූප ධම්ම අபிසංකත සංකාරෝ. මේ තියෙන අபிසංකත සංකාරෝ කම්ම නිබ්බත්තා හේතු භූතා, ඒ කියන්නේ කර්මයෙන් උපද්දවපු, කර්ම හේතුයෙන් හටගත්තු රූපාරූප ධර්ම සමූහයක් තියෙනවා. ඒවට කියන අபிසංකත සංකාර. අபிසංකත සකස් කරපු, කර්මයෙන් හදපු සංකාර. එතකොට එතන රූපාරූප ධම්මා කියම එතන රූප හැටියට ගන්න කර්මජ රූප තමයි ගන්න. මොකද ඒක කර්මයෙන් හදපු රූපයි. තවත් රූප ධර්ම තිබුණට මෙතන ඒක බෙදලා ගන්න ඕනේ. එතකොට ඒවට කියන අபிසංකත සංකාරා කියලා. ඊට පස්සේ තේපි අනිච්ඡාවත සංකාරාදි එත්තේව සංඝං ගච්ඡති. ඒකත් අරකෙම සංග්‍රහ වෙනවා. තීසු පන තේසං ආගතට්ඨානං පඤ්ඤායති. තෛදූමක කුසලා කුසල චේතනාපන අபிසංකරණ සංකාරෝති උච්චති. ඊට පස්සේ කියනවා මේ තෛභූමික තුන් භූමිය අනුව ගියපු කුසලා කුසල චේතන, කාමාවචර, රූපාවචර, අරූපාවචර, කුසලා කුසල චේතන, කර්ම චේතන, අபிසංකරණ සංකාර. එයා ඉස්සරලා කිව්වේ එහෙම කතා කරේ. එතකොට මේ අපි තුල අර කර්ම සකස් වෙන ආකාරයෙන් ඇතිවන චේතන පුඤ්ඤාපි අපුඤ්ඤාපි ආනිච්ඡාපි කියන තුන් භූමිය අනුව ගියපු කුසලා කුසල චේතනාවට කියන අபிසංකරණ සංකාර නැවත නැවත උපද්දෝමින් ස්කන්ධයන් උපද්දවන සංකාර වලට තස්ස අවිජ්ජාය ගතෝ භික්කවේ පුරිස පුග්ගලෝ පුඤ්ඤංචේ අபிසංකරෝ සංකරෝතිදී ආදිසු සංයුතනිකායේ සූත්‍රයේ බුදුරජාන් වහන්සේගේ බුද්ධ දේශනාව පෙන්වන්නේ එතන කියන්නේ අවිජ්ජාය ගතෝ භික්කවේ අවිජ්ජාවෙන් යුත්ත වූ පුද්ගලයා මහණෙනි පුඤ්ඤාභි චේව අபிසංකරෝති පුඤ්ඤාභි සංකාරයේද රැස් කරයි අපුඤ්ඤාභි සංකාරයේද සැක් කරයි ආනිජ්ජාභි සංකාරයේද රැස් කරයි මේ සියල්ල අවිජ්ජාවෙන් යුත්ත වූ කෙනා කියලා බුදුරජාණන් වහන්සේගේ මේ සූත්‍ර දේශනාවක් තියෙනවා. ඊට අමතරව තස්ස අවිජ්ජාය ගතෝ භික්කවේම කායික චේතස්කම්පන විරියං පයෝගාභි සංකාරෝති උච්චති සෝ යාවතිකා අபிසංකාරස්ස ගති තාවතිකා ගන්ත්වා අක්කාහතං මංචේ අට්ටාසි ආදිසු අංගුත්තර නිකාය මේ සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍ර පාඨය බුදුරජාණන් වහන්සේ පෙන්වලා මේ මොනවාද ප්‍රයෝගාභි සංකාර කියලා කියන්නේ කායික වීරියෙන් කායික චෛතසික වීරියෙන් යුක්තව අපි ඇති කරගන්න සංකාරවලට කියනවා ප්‍රයෝගාභි සංකාර. ඉතින් ඒ විතරක් නෙවෙයි න කේවලස්ස ඒතේයව එතනින් අවසන් වෙන්නේ නැහැ. තවත් අඤ්ඤේපි සංඥා වේදිත නිරෝධ සමාපජ්ජන් තස්ස කෝ ආවුසෝ විසාක බික්කුණෝ පටමං නිරුජ්ජති වචී සංකාරෝ තතෝ කාය සංකාරෝ තතෝ චිත්ත සංකාරෝ ආදී මජ්ඣිම නිකායේ තියෙන වේදාල සූත්‍රයේ එහෙම සඳහන් වෙන්නේ. විසාක බලමුවම මේ වචී සංකාර නිරුද්ධ වෙනවා, චිත්ත සංකාර කාය සංකාර නිරුද්ධ වෙනවා කියලා. එතන සංකාර කාය සංකාර වචී සංකාර චිත්ත සංකාර කියලා ඒ විදිහට මේ සංකාරයේ කියනක පෙන්වනවා. එතකොට දැන් අපිට හම්බෙනවා තව පංච උපාදානස්කන්ධය තුල සංකාරයක් තියෙනවා සංස්කාරස්කන්ධය කියලා. ඒ අනිච්ඡාවත සංකාරා කියලා තව තැන්වල තියෙනවා. තව ඒ වගේ අවිද්‍යාපච්චයා සංකාරා කියලා මේ විදිහේ සංකාරය පිළිබඳව එකම වචනේ විවිධ අර්ථවල පෙන්නලා තියෙනවා. නමුත් මෙතන බුදුරජාණන් වහන්සේ මේ අවිද්‍යාපච්චයා සංකාරා කියලා කිව්වේ අபிසංකරණ සංකාර ටික. ඒ කියන්නේ තුන් භූමිය අනුව ගියපු කුසල අකුසල හා ආනිජ්ජාපි කියන මේ සංස්කාරයන් ටික තමයි අවිද්‍යා ප්‍රත්‍යයෙන් උපදින්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එතකොට ඒක තමයි මේ අවිද්‍යාපත්‍යා සංකාරා කියන එක වචනේ පදගතාර්ථය. ඒක ඔබට යම් ගැටලුවක් තියෙනවා නම් ඔබට පසුව සාකච්ඡාවේදී අහන්න පුළුවන්. ඊට අමතරව අපි ආපහු ගියොත් සූත්‍රයට තොරණ පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර ආනිච්ඡාභි සංකාර කියනවා. මේක මම කෙටි විග්‍රහයක් කරලා නතර කරනවා. මේකේ තව විස්තර ටිකක් තියෙනවා අපිට කතා කරන්න බෙදලා. ඒක අපි ඉදිරියේදී කතා කරමු. මෙතන පුඤ්ඤාභි සංකාර කියලා කිව්වේ ධර්මයේ සඳහන් වෙන කාමාවචර කුසල චේතනා 8 දානමය සීලමය භාවනාමය වශයෙන් ගත්තාම කාමාවචර මහා කුසල් සිත් 8ක් තියෙනවා. බහලයි සෝමනස්ස සාගත ඥාන සම්පයුත අසංකාරික සසංකාරික ඥාන විප්පයුත අසංකාරික සසංකාරික උපේක්ෂා සාගත ඥාන සම්පයුත සසංකාරික අසංකාරික ආදී වශයෙන් ලෝකේ කාම ලෝකේ ඉන්න කොයි කාටත් උපදින්න පුළුවන් කුසල් පිළිබඳව 7කට කඩලා බුදුරජාන් වහන්සේ පෙන්වා මේවා මහා කුසල් චේතන 8. එතකොට අභිධර්මයේ දන්න අය මේක දන්නවා. එතකොට ඒ ටිකයි රූපාවචර කුසල චේතනා ටිකයි පුඤ්ඤාභි සංකාර කියලා බුදුරජාණන් වහන්සේ අර්ථ දැක්වුවා. අපුඤ්ඤාභි සංකාර කියලා කියන අපුඤ්ඤාභි සංකාර අකුසල චේතනා 12ක් තියෙනවා. ලෝභ මූලයේ ලෝභය නිසා උපදින සිත් 8ක් තියෙනවා. ද්වේෂය නිසා උපදින සිත් 2ක් තියෙනවා. දේශ මූල සිත් 2යි. මෝහය නිසා උපදින සිත් 2ක් තියෙනවා. මෝහ මූල සිත් 2, ලෝභ මූල සිත් 8ක් තියෙනවා. ඒක එක්කම 12යි. ඒතකොට මේ සියලුම අකුසල සිත් 12ම අපුඤ්ඤාපි සංකාර හැටියට ගණනනවා. ආනිජ්ජාපි සංකාර හැටියට ගණන්නේ අරූපාවචර කුසල චේතනා ටික ඒක යම් අදහසක් පෙන්නනවා මේ රූපාවචර චතුත් අධ්‍යාන කුසල චේතනාවත් ගන්න පුළුවන් බව අට කතාවේ පෙන්වනවා. නමුත් අපි සාමාන්‍ය පොදුවේ ගත්තොත් කියන්නේ අරූපාවචර කුසල චේතනා හතර, ඒ කියන්නේ ආකාසානං ඡායතන, විඥානං ඡායතන, ආකින්චඤ්ඤායතන, නේවසඤ්ඤානා සංඥායතන කියන කුසල චේතනා ටික. ඒකේ දැන් විපාක කිරිය කුසල් කියලා එතකොට අරූපාවචර සිත් වශයෙන් ගත්තහම 12ක් තියෙනවා. නමුත් මෙතන ගන්නේ අවිද්‍යාපත්‍ය සංඛාරා කියලා කියන එතන කර්ම ටිකනේ. ඉතින් ඒ නිසා විපාක ක්‍රියාවල කර්ම නැහැනේ. ඉතින් ඒ නිසා ඒ ටික ගන්නේ නැහැ. මෙතන ගන්නේ කර්ම චේතනා ටික විතරයි. ඒකයි හතරක් කියලා පෙන්වන්නේ. එතකොට ඒ ඔක්කොම ආනිජ්ජාභි සංඛාර. එතකොට මේ සංස්කාරයන් අපි ඉදිරියේදී විග්‍රහ කරමු. එතකොට පුඤ්ඤාභි සංඛාර, කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර කියන තුනින්ම වෙන්න පුළුවන්. කය මුල් වෙලා පුඤ්ඤාභි සංඛාර ඇති වෙන්න පුළුවන්, වචනේ මුල් වෙලා ඇති වෙන්න පුළුවන්, සිත මුල් වෙලා ඇති වෙන්න පුළුවන්. ඒ ඔක්කොම පුඤ්ඤාභි සංඛාර ඇති වෙන්න පුළුවන් ద్వාර තුනේ. අපුඤ්ඤාභි සංඛාරත් ඇති වෙන්න පුළුවන් කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර වශයෙන්. කය, සිත, වචන මුල් වෙලා. හැබැයි ආනිජ්ජාභි සංඛාර මේ කාය සංඛාර, වචී සංඛාර කියන ద్వාර දෙකෙන් ඇති වෙන්නේ නැහැ. චිත්ත සංඛාරෙන් විතරයි ආනිජ්ජාභි සංඛාර ඇති වෙන්නේ. අනේ විදිහට ඒකේ බෙදීමක් දත යුතුය. ඊට අමතරව අපි මේකේ වෙලාව මදි වෙයි, තව සූත්‍රයක් තියෙනවා සංචේතනා සූත්‍රය කියලා. ඒක මේ බුදුරජාණන් වහන්සේ මේ කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර අවිද්‍යාව ඇති කල්ලිහිම වෙනවා, ඒක උපදින ආකාරය පිළිබඳව පෙන්නනවා. නමුත් අපි ඒක සූත්‍රයක් අනුසාරයෙන් තියෙන්නේ සංචේතනා සූත්‍රය කියලා. ඒක අපි ඊළඟ සැරේට තබනවා. මේකේ ගැටලු හරි සමහර විට මේ සාකච්ඡා තුළින් යම් යම් අපිට අවශ්‍ය තැනුත් මතුවෙන නිසා සාකච්ඡාවට ඉඩ තබනවා. අද දවසේදී අපි කතා කරේ අවිද්‍යාව පිළිබඳව නැවත අපි විග්‍රහයක් කරා, නැවත සමාලෝචනයක් කරොත් අවිද්‍යාව පිළිබඳව අටකාරණයක් පිළිබඳව කතා කරා. එහෙන් විශේෂයෙන් අද මතු කරේ පුබ්බන්තේ කංකති, අපරන්තේ කංකති, මේ අතීත අනාගතය පිළිබඳව සත්ව පුද්ගල භාවයෙන් ගන්නා දෘෂ්ටි හා ඒව ඇති බවට හා නැති බවට ගන්න බව අපි කතා කරා. ඒ වගේම අපි ඇත හා නැත අන්ත දෙක කොයිතරම් අපේ ජීවිතවලට බලපාමින් කෙලෙස් ඇති වෙනවද කියන එක කතා කරා. මේ නැහැ කියන එක, මේ ලෝකයා මේ ගන්න නැහැ කියන එක අපිට තුල පිහිටන්න බෑ. මේ නැති වුණත් නැවස උපදින නිසා ඒ ධර්මයන්ගෙන් අපි යුක්ත බව අපි තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒ නිසා අපිට එහෙම නැහැ කියලා බේරිලා යන්න පුළුවන් කමක් නැහැ නම මිදුනට. ඉතින් ඒ නිසා ඔක ලස්සන කතාවක් තියෙනවා බහලා ඇති මේ සුත් මේ පිටකේ අට කතාවේ මම හිතන්නේ එන්නේ. ඒක සත්‍ය කතාවක් පිළිබඳව ස්වාමීන් වහන්සේලා පිරිසක් චාරිකාවේ යනකොට ඒ බාල ස්වාමීන් වහන්සේලා හිටියා. එක්තරා පුරුෂයෙක් ඉස්සරහට හම්බුණා. දැලි කුණු ගාගෙන ආයුධයක් අතින් අරගෙන ඉතින් එන මිනිහෙක් දැක්කා. මේ මිනිහයා දැකපු ගමන් අර පොඩි හාඳුනුන්ට හිනා ගියා. මේ මිනිහයා ඉන්න ඒ විලාසය දැකලා ඉතින් අර හේනක මං හිතන්නේ වැඩ කරලා දැලි ගාගෙන ඇවිල්ලා තියෙනවා. අර මිනිහයා එතන නතර වෙලා මේ අර පොඩි ස්වාමීන් වහන්සේලාට කියනවා, ඔබ හිනා වෙන්න එපා, හොම මන් දිහා බලලා ඔබ අද ඔය සිවුරේ හිටියට ඔබටත් මේ තත්ත්වේ වෙන්න පුළුවන්. එයාම උපමාවට ගෙනල්ලා කියනවා, ස්වාමීනි මම මීට පෙර මේ ශාසනයම පැවිදි වෙච්ච කෙනෙක්. මම මීට පෙර මේ ශාසනේ පැවිදි වෙලා උපසම්පදාව ලබලා මම අභිඥාපව උපදවා ගත්තා. උඩින් ගියා. එක එක දේවල් මවලා පෙන්වන්න පුළුවන්කම තියෙනවා. ඒවා මේ විදිහට මේ ධ්‍යාන ලබාගෙන අභිඥා ලබාගෙන හිටපු කෙනෙක්. නමුත් මේ සියල්ලංගිම මම පිරිහිලා අද මේ தത്വෙට පත් වුණා. ඉතින් ඒ නිසා මේ හිත පිළිබඳව ඔබ විශ්වාස කරන්න එපා. ඔබට මේක විය හැකි. ඒ නිසා පොඩි හාමුදුරනේ hina වෙන්න එපා කියලා මේ විදියට කිව්වා. ඉතින් අන්න ඒ වගේ අපි අද අපිට යමක් නැහැ කියලා අපිට ඒකෙන් අපි උසස් කරලා තියාගන්නත් බෑ. යම් කිසි පුද්ගලයෙක් යම් වැරදි තැනක ඉන්නවා කියලා ඔහු පහත් කියලා අපිට කතා කරන්නත් බෑ. මොකද ඒ පහත් තැනට අපිදපත් වෙන්න පුළුවන්. තවත් අපි කතාවක් කිව්වොත් අපිට මේ දේශේ නැති කරගන්න හොත කතාවක් මේක. කෙනෙක් අපිට බනිනකොට යම් කෙනෙක් වැරැද්දක් කරන බනිනුනේ වැරැද්දක් කරනකොට අපිට තරහ යනවා. එතකොට ඒ පුද්ගලයා යම් වැරැද්දක් කරන්නේ යම් ධර්මයක් ඔහුගේ సంతානයේ තියෙන නිසා නම්. අපි කියමුකෝ වැරැද්දක් කරන්නේ එක්කෝ ඔහුගේ මෝහය හා ලෝභය මුල් වෙලා, එහෙම නැත්නම් මෝහය හා ද්වේෂය මුල් වෙලා යම් වැරැද්දක් කරනවා නම් ඒ පුද්ගලයාට අපි දොස් කියලා පහත් කරලා නිඳා කරලා බැනලා, එහෙම නැත්නම් අපි තරහත් ගන්න. හැබැයි ඒ ඔය වැරැද්දම කරන්න පුළුවන් හේතු වූ අවිද්‍යාව හා ලෝභය හා මෝහය, එහෙම නැත්නම් ලෝභය හා ද්වේෂය හෝ මේ තුනම අපි තුලත් సంతානගතව අප්‍රහීනව තියෙනවා. ඒ නිසා ඒ වැරද්දට වඩා වැරද්දක් සමහරවිට අපි අතින් වෙන්න පුළුවන්. අන්න ඒ නිසා අපි ඒ ගැන හිතලා කෙනෙක් කෙරෙහි තරහක් කරනවා නම් තව කෙනෙක් පහත් කරලා හිතනවා නම් ඒකෙන් අපිට මිදෙන්න පුළුවන් කෙලෙස්නේ. මොකද ඒ ධර්මයේ මංගාවක් තියෙනවා නේද? ඒ නිසා මං මේ පුද්ගලයාට දොස් කියන එක වැරදි නේද? මේ පුද්ගලයාට මෙහෙම කියන එක වැරදි නේද? විශේෂයෙන් අපිට ස්වාමීන් වහන්සේලා සම්බන්ධ වෙලා ඒ දේවල් අපිට ඉන්න පුළුවන්. අපි බොහෝ විට ස්වාමීන් වහන්සේලාගේ යම් අඩුපාඩුවක් දැක්කොත් ඒවට පුදුමාකාරයෙන් කිපිලා දොස් කියලා නිඳා කරනවා. හැබැයි සමහර විට ඒ ස්වාමීන් වහන්සේලා ඒ සිවුරු දාගත්තට පැවිදි වුණාට උන්වහන්සේලා කෙලෙස් නැති කරලා නැහැ, කාමයන්ගෙන් මිදිලා නැහැ. ඒ නිසා අඩුපාඩු වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමන්ගාව ඊට වඩා අඩුපාඩු ගොන්නක් තියාගෙන අර වගේ එක අඩුපාඩුවක් දැක්කට අපි ඒ කෙරෙහි යමනාපයේ තරහ ඇති කරගන්නේ නැතුව අර විදියට හිතියා හිතුවොත් අපිට ස්වාමින්වහන්සේ නමක් කෙරෙහි පවා එන ඒ අකුසලයේ අපිට නැති කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා අන්න ඒ වගේ මේවා පිළිබඳව අපි කතා කරමින් ඇත නැත කියන දේවල් පිළිබඳව කතා කරලා අවිද්‍යාව පිළිබඳව මේ අට කාරණයක් පිළිබඳ නොදන්නාකම කියන එක මනාකොට මතු කරගත්තොත් එකෙන් අපිට මිදෙන්න පුළුවන් කියන එක මේ කච්චානගොත්ත සූත්‍රයේ ඉදිරියට ගෙනල්ලා අපි කතා කරා. ඒකේ මේ කච්චානගොත්ත සූත්‍රයේ ඉදිරියට අරගෙන මේ සම්මාදිට්ඨිය ඇතිවෙච්ච කෙනාගේ මානසික තත්ත්වය කොහොමද, ඒ මානසික තත්ත්වයේ තිබුණොත් නොඑක් මුලාවලට මේ ශාසනය ඇතු වෙන මාර්ගඵලාදී මුලාවලට පවා යන්නේ නැතුව තමන්ටම තමන්ව ප්‍රත්‍යක්ෂා කරලා තමන්ගේ මාර්ගඵලය තියනවද නැද්ද කියන එක හොයාගන්න පුළුවන් බව කියන එක අපි මේ කච්චානගත සූත්‍රය ඇතුලෙන් සම්මාදීට්ඨයට පත් වුණා කියලා කියන්නේ කෙතෙකින්ද කියන එක අපි කතා කරා. ඊට පස්සේ අවසානයට කතා කරේ සංකාරයේ කියන එක, අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංකාර වෙන්නේ කොහොමද කියන එක, ඒක පිළිබඳව අපි කතා කරේ. එතකොට ඒකේ ප්‍රත්‍ය වෙන ආකාරය පිළිබඳව කතා කරා. අවිද්‍යාව කියන එක තිබුණොත් අනිවාර්යෙන් සංකාර වෙනවා. දැම්මට අකුසල් නොවුනට මගෙන් වෙන්න පුළුවන් බව තියෙන නිසා ඒ අකුසලයන්ගෙන් යුත්තයි කියන එක. ඉතින් ඒ නිසා ඒ විදිහට සංඛාරයේ පිළිබඳ පුඤ්ඤාපි අපුඤ්ඤාපි වශයෙන් කතා කරා. ඒක අපි ඊළඟ වාරෙත් මේක ටිකක් බෙදලා ඒ සංඛාරය ඇති වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි කතා කරමු. ඊට අමතරව සංඛාර ශබ්දය පිළිබඳව අපි කතා කරා විවිධ අර්ථවල යෙදෙන බව. ඒවත් හරි වැදගත්. අපි මේ ශාසනයේ අපි සමහර විට ධර්ම ප්‍රචාරය කරනකොට ධර්ම තව කෙනෙකුට කියා දෙනකොට ඒ අර්ථ නිවැරදි අරගෙන ඒවා විග්‍රහ කරන්න ශාසනයේ නිවැරදිව අපිට පෙන්වන්න මේවා වටිනවා. ඉතින් ඒ නිසා හොඳයි මේ සියලු දේවල් පිළිබඳව ඔබට ප්‍රශ්න ගැටලු තියෙනවා නම් විමසන්න අවස්ථාව දෙනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.
සාදු ස්වාමීන් වහන්සේ, මම දැනේ අද අපිට විශේෂ කර්ම ගුණක් අපිට දැනගන්න ලැබුණා. ඒ වගේම මේ පිළිබඳව යම් කිසි ප්‍රශ්නයක් ඒ ගැන වෙබ් බ්ලොග් එකේ තියෙනවා නම් ඒ ගැන අහන්න ස්වාමීන් වහන්සේ අහන්න මේ කාල වේලාව ඉඳා කරුණා කරලා දැන් ඒ අවස්ථාව ලබා ගන්න එක ඉල්ලා සිටිනවා. ඒක අවශ්‍යයි. සරණයි ස්වාමීන් වහන්සේ, අප්‍රමාණ සිංහද දේශනාවට ඉතාමත් වැදගත් කරුණු කීපයක් ඇතුළු පරාසයක් ආවරණය වුණා. ස්වාමීන් වහන්ස, අපි දැන් සිත් පිළිබඳව ඉගෙන ගන්නකොට අපි දන්නවා දැන් පුඤ්ඤාපි සංඛාර කියනකොට අපි ගත්තොත් එහෙම ලෞකික කුසල් සිත් ටික ගත්තොත් අපි හොඳටම දන්නා ස්වාමීන් වහන්සේ අවිද්‍යාව කියන එක ඒ සිත් තුළ නොයදින බව දන්නා පුණ්‍යක කුසල සිතක් නේද?
ඔව්.
ඒකෝර සත්‍ය අවිද්‍යාව ප්‍රත්‍යයෙන් ඒ කුසල සංස්කාරයක් වෙනවා කියනකොට අහලා තියෙනවා මේ අවිද්‍යාව කියන එක උපනිෂ්ප්‍රත්‍යයෙන් තමයි ඒකට යෙදෙන්නේ කියලා ඒකේ සත්‍යතාවයක් තියෙනවා. ඒක කොහොමද තවදුරටත් තේරුම් ගන්න කියන පොඩක් දැනගන්න ඕන ස්වාමීන් වහන්සේ කියන අතීත අවිද්‍යාව නිසාද නැත්නම්
කොහොමද ඒක හරියටම තේරුම් ගන්න කියන එක තමයි තේරුම් ගන්න. නෑ. නෑ තේරුම් ගන්නයි. ඔය මහත්ය හපු ප්‍රශ්නේ ගොඩක් වැදගත්. මම ඒක කොහොමත් මේ ඊළඟ වාරයේදී මේ පුඤ්ඤාභි සංඛාරයට අපුඤ්ඤාභි සංඛාරයට අනිච්ඡාභි සංඛාරයට අවිද්‍යාව ප්‍රත්‍ය වෙන්න ආකාරය පිළිබඳව කොහොමත් කතා කරනවා. ඒ නිසා අපිට ඒකේදී ගොඩාක් විස්තර අටකථානුසාරයෙන් හා ඒ දේශනානුසාරයෙන් ඔබට දැනගන්න පුළුවන්. නමුත් ඒක මේ පෙළ දහමෙම තියෙන එකක්. අභිධර්ම පිටකයේ ගත්තාම පဋාණ ප්‍රකරණේ ඊට අමතරව තවත් අපිට ඊට මෙහා ප්‍රකරණ ගත්තාම ඒ වගේත් මේ ප්‍රත්‍යවීම පිළිබඳව පෙන්නනවා. ඉතින් ඒ නිසා ඒ සුවිසි ප්‍රත්‍ය කියලා කොටසක් කතා කරනවා. අපිට අද මේ දුක උපදින හේතුව තණ්හාවයි කියලා එකක් පෙන්නුවට ඒ වගේම සංඛාරයට හේතු අවිද්‍යාවයි කියලා එකක් පෙන්නුවට කවදාවත් එකම හේතුවකින් එක ඵලයක් උපදින්නේ නැහැ. එක ඵලයක් උපදින්නේ නානා හේතු වලින් කියන ධර්මතාවයක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ හේතු ප්‍රත්‍ය භාවයන් පෙන්නකොට විශේෂයෙන් මේ අවිජ්ජාව කියන එක සංඛාරයට අවිජ්ජාව නැති හේතුව ලං කරලා කතා කරා. මේක ප්‍රත්‍ය වෙන්න පුළුවන් ආකාර දෙකකුයි ඒ පෙන්වන්නේ. සම්ප්‍රයුක්තව යෙදෙන්න පුළුවන් ඊට පස්සේ උපනිශ්‍රය වශයෙන් යෙදෙන්න පුළුවන් කියන එක. සම්ප්‍රයුක්ත වේදෙනවා කියන්නේ හිතේම ඒ ධර්මය යෙදෙනවා ලෝභය. ඉතින් ඒ නිසා ඒකේ අකුසලයන්ගේ ඒ හිතේම ලෝභය යෙදෙනවා කියන එකට අපිට ප්‍රශ්නයක් නැහැ. එහෙම හිතේම සම්ප්‍රයුක්තව එකටම යෙදෙන්න පුළුවන් රූපයත් එක්ක සම්ප්‍රයුක්ත වෙලා නෙවෙයි නාම ධර්ම අතර සම්ප්‍රයුක්තව මේ අකුසලය තුල අවිද්‍යාව එහෙම නැත්නම් මෝහය කියන ධර්මයේ දෙන්න පුළුවන්. නමුත් මේ කුසල් කරනකොට පුඤ්ඤාභි සංඛාර අනිච්ඡාභි සංඛාර මේ දේවලුත් කරනකොට අවිද්‍යාව ඒ හිතේ නොයදුනාට එහෙම අවිද්‍යාවක් නොතිබුණා නම් එබඳු සංඛාරයක් රැස් වෙන්නේ නැහැ. ඒ නිසා නොදන්නාකම කියන එක ඔවුතුල අප්‍රහීනව තියෙන නිසා ලෝක සත්‍ය භව තණ්හාවේ පින් කරනවා, කුසල් කරනවා, ධ්‍යාන ලබා ගන්නවා. එතකොට මේ ධ්‍යාන ලබන්න කෙනෙක් වීරිය කරනකොට දානමය සීලමය පුණ්‍ය කර්මයන් කරනකොට ඒ හිතේ අවිද්‍යාව යෙදිලා නැහැ. නමුත් මේ සසර පිළිබඳව නොදන්නාකම නිසා ඒ යහපත් කියලා හිතාගන්න දේවල් පවා ඒවා යම් ආකාරයෙන් ඒවා ග්‍රහණය කරගෙන ඒවා තුල නිත්‍යභාවය ඇති කරගෙන කුසල් අකුසල් කරනවා. එතකොට ඒ වෙලාවේදී අවිද්‍යාව කියන එක බලවත් ලෙස උපකාර වෙලා තියෙනවා. ඒ උපනිශ්‍රය කියන්නේ ඒකයි. උපනිශ්‍රය කියලා කියන්නේ නිශ්‍රය ප්‍රත්‍ය උපනිශ්‍රය ප්‍රත්‍ය කියලා ප්‍රත්‍ය දෙකක් තියෙනවා. උපනිශ්‍රය ප්‍රත්‍ය කියලා කියන්නේ බලවත් ලෙස උපකාර වීම. දැන් උදාහරණයක් වශයෙන් ගත්තුම අපිට ලෝභය කියන එක අප්‍රහීනව තියෙන නිසා තමයි කෙනෙක් පිනට ලෝභ කරන්නේ. ලෝභයෙන් පින් කරනවා. හැබැයි ඒ කරාට ඒ හිතේ ලෝභයේදීලා නැහැ. නමුත් එයාගේ సంతానගතව අප්‍රහීනව තියෙන නිසා තමයි එහෙම පින වුණත් අල්ලා ගැනීම හැකියාවක් ඔහුට ඇවිල්ලා තියෙනවා. ඉතින් අන්න ඒ නිසා ඒ වගේ මේ උපනිශ්‍රය කියලා කියන බලවත් ලෙස උපකාර වෙනවා. හැබැයි ඒක යෙදිලා නෙවෙයි. යෙදිලා නෙවෙයි ඒක උපකාර වෙන්නේ. ඒ නිසා අපි ඒක උපමා අනුසාරයෙන් අපි ඊළඟ වාරයේදී මේ සංඛාරය පුඤ්ඤාපුඤ්ඤාභි ආනිච්ඡාභි වශයෙන් අවිද්‍යාව මේවට ප්‍රත්‍ය වෙන ආකාරය අපි ප්‍රත්‍ය අරගෙන අපි කතා කරමු. දැනට කෙටියෙන් මතක තියාගන්න මෙහෙම ප්‍රත්‍ය දෙකක් තියෙනවා. ඒක ඇත්තක්. එතකොට ඒක සම්ප්‍රයුක්ත හා උපනිශ්‍රේ වශයෙන් කියන්නේ එකට යෙදීම් වශයෙන් අකුසලයන්ගේ එකටම යෙදෙනවා. නමුත් කුසලයන්ගේ එහෙම යෙදෙන්නේ නැහැ. ඒක විප්‍රයුක්ත වශයෙන් ප්‍රත්‍ය වෙන උපනිශ්‍රේ වශයෙන් ප්‍රත්‍ය වෙන කියන්නේ උපකාර භාවයෙන් බලවත් ලෙස උපකාර කරනවා. ඒ නිසා තමයි සමහර අය මේ පින කියන එක දැඩිව අල්ලාගෙන ඒ වගේ ඇලිලා ගැලිලා කරනවා. සමහර අය ඒ පිනම කරනවා. හැබැයි ඒ වගේ ඒ තරම් ඇලෙන්නේ නැහැ. එහෙනම් මේ උපනිශ්‍රය භාවයේ කියන එක අඩු වැඩි වශයෙන් ඒ సంతානවල යෙදෙනවා. ඒ අනුව තමයි ඒක අපි හොඳට ඒ එකක් ඉදිරියට අරගෙන වටහා ගත්තොත් තමයි මේ උපනිශ්‍රය ප්‍රත්‍ය ශක්තිය කියන්නේ මොකක්ද කියන එක ඔබට වටහා ගන්න පුළුවන්. ඒක අපි ඉදිරියේදී ඊළඟ දේශනාවේදී ටිකක් වැඩිපුර කතා කරමු. දැනට මෙහෙම ප්‍රත්‍ය භාව දෙකක් තියෙනවා කියන එක ඔබ මතක තියාගන්න. තෙරුවන් සරණයි.
ඕකේ සාරණද තෙරුවන් සරණයි.
ස්වාමිනා සවසරයි තෙරුවන් සරණයි. ස්වාමිනා සමයම අර අපි අර සංස්කාර සංකත සංකාර අසංකත සංකාර අභිසංකරණ සංකාර ප්‍රයෝග අභිසංකාර කියනකොට ඒක පොඩක් පැහැදිලි වෙනවා මරිසවන්නස. එතන දැන් අපි එතකොට අපට අදාළ වෙන්නේ කියන්නේ අපේ මේ ධර්ම ගවේෂණය කරනකොට මේ ගැන අපි පුහුණු වෙනකොට අපි දැනගන්න ඕන දේ තමයි අපි සංකරණ සංකාර නිසාරණ. ඒක තමයි. ඔව් එතකොට සවන්නස මේ අනිත් සංකත සංකාර අපි සංකත සංකාර වල තියෙන යෙදීම මොකද ස්වාමිනාස? අපිට ඒක
එතනදී අපි එතන වැදගත් වෙන්නේ අපිට සංකත සංකාර කියන එක වැදගත් වෙන්නේ විදර්ශනා කරනකොට. මේ එතන දැන් බුදුරජාණන් වහන්සේ සබ්බේ සංඛාරා කියලා කිව්වේ ඒ කිව්වේ සියලු සංස්කාරයෝ කියලා ගත්තේ. එතන අපි ගත්තොත් එහෙම ඒ ප්‍රත්‍යයෙන් හටගත්තු සියලු ධර්මයෝ ගැනයි කිව්වේ. සබ්බේ සංඛාරා අනිච්ඡාති කියලා බුදුරජාණන් වහන්සේ යම් ධර්මයක් දේශනා කරලා තියෙනවා. එතකොට එතන සංකත සංඛාරයන්. එහෙනම් ප්‍රත්‍යයෙන් හටගත් ධර්මයන් තියෙනවා නම් මේ සියල්ලම අනිත්‍ය ධර්මයට යටත්. ඒ නිසා තව පැත්තකින් කිව්වොත් යම් ධර්මයක් ප්‍රත්‍යයෙන් හටගත්තා නම් ඒ සියලු ධර්ම අනිත්‍යයි. කියලා ඒ නිසා සංඛාර කියන වචනෙන් බුදුරජාණන් වහන්සේ හකුළුවල පෙන්නනවා මේ සියලු නාම රූප සියලු ධර්මයෝ තුන් භූමිය අනෝගේ සියලු දේවල් පෙන්නනවා. දැන් ඕක අපි ওই විදිහට නොකිය අපි මේක එකින් එක පෙන්වන්න ගියොත් මේක මහා අවුලක් වෙනවා. ඉතින් ඒ නිසා සමහර දේවල් බුදුරජාණන් වහන්සේ හකුළලා කැටි කරලා ලොකු අර්ථයක් පෙන්නනවා. ඉතින් ඒ නිසා එතන සංකත සංකාර කියලා යම් තැනක තියෙනවා නම් ඒ කිව්වේ මේ අනිත්‍යයි කියලා කිව්වේ මේ අපි රැස් කරන මේ කුසල් අකුසල් හෝ පින්පව් විතරක් නෙවෙයි මේ හැම දෙයක්ම අනිත්‍ය භාවයට පත් වෙනවා. ඒ වගේ දෙයක් තේරුම් ගන්න අපිට ඒ වගේ දෙයක් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ අභිසංකත සංකාර කියන එක අපිට වැදගත් වෙන්නේ. එතකොට අපි තුළ උපදින විපාක ටික තමයි එතන ගන්න වෙන්නේ. කර්මයෙන් හටගත් රූපාරෝප ධර්මයෝ හා එතන රූපයක් ගන්න රූප විපාක නෙවෙයි. නමුත් එතන රූපයක් කර්මජ රූප කියලා කොටසක් තියෙනවා. ඉතින් එතකොට ඒවා ඒ කර්මජ රූප කියන ඒවා මේ කර්මයෙන් හටගත්තු දේවල්. ඒ කර්මයෙන් හටගත් රූප වලට අපිට බලපෑම් කරන්න බෑ. ඒ නිසා ඒ අපි හිතේ චේතනාව මත ඒවා උපදින්නේ නෑ. එතකොට ඒ නිසා ඒ කර්මපත්‍ය තියෙන තාක්කල් ඒ ඇහැ කන නාසය මේ ධර්මයෙන් හට ගන්නවා. දැන් අපි රූප බැලුවත් නැතත් එහි ඒ ඇහැ කර්මයෙන් ඇතිවීමින් නැතිවීමින් පවතින. ඒ කන නාසය ඇතිවීමින් නැතිවීමින් පවතින්නේ. ඒ වගේ දා ඊට පස්සේ විපාක ටික ගත්තාම අපිට හිතපු අපිට යම් වෙලාවක ඉෂ්ට වූ විපාක ලැබෙනවා. අනිෂ්ට වූ දේවල් දකින්න අහන්න ලැබෙනවා. සමහර විට අපිට යම් දේවල් නිසා නොඑක දේවල් කුසල වශයෙන් හොඳ නරක වශයෙන් වෙන්න පුළුවන්. මෙහෙම ගත්තාම මේ ඔක්කොම දැන් චක්කු විඥාන සෝත විඥාන ආදී දේවල් ගත්තාම මේ ඔක්කොම කර්මයට අනුරූපව ලැබෙන ඒවා. කෙනෙකුට හොඳ දේවල් දකින්න හන්න ලැබෙනවා. ඒ ලැබෙන්නේ ඔහු කරපු කුසලය අනුව. කෙනෙකුට නරක දේවල් අහන්න දකින්න ලැබෙනවා. ඒ ලැබෙන්නේ ඔහුට අකුසලය අනුව. ඒ නිසා මේ අභිසංකත සංකාර කියන එක විපස්සනාවට අපිට ආදේශ කරලා ගන්න පුළුවන් අපේ ජීවිතයට. එතකොට එහෙනම් මේ විදිහේ දේවල් උපදින්නේ විපාක වශයෙන්. විපාක ධර්ම ටිකක් තියෙනවා නම් ඒවා කර්මීය අනුභවයි. කර්ම ශක්තිය නිසා ලැබිච්ච දේවල් නේද? ඉතින් ඒ නිසා මේවා කෙනෙක් පුද්ගලයෙක් ඇති කරපු දේවල් නෙවෙයි. මම ඇති කරගත්තු දේවල් නෙවෙයි. කර්මය නිසා හටගත්තු දේවල් කියලා මේ අනාත්මයට තේරුම් ගන්න ඒ දේවල් වැදගත් වෙනවා. ඉතින් ඒ නිසා මේ සියල්ල දැනගත යුතුයි කියලා අනිවාර්යක් නැහැ. කෙනෙකුට ධර්මය අවබෝධය කරා යන්න තිලක්ෂණය පහසු කර ගැනීම සඳහා මේවා වැදගත් වෙන්න පුළුවන්. ප්‍රමාණවත්ද?
පැහැදිලි නැතුව සන්නේ.
අනිමිත්ත චේතෝ විමුක්තිය කිව්වහම ඒක නිරෝධ සමාපත්තිය නෙවෙයි, එතන පෙන්වන්නේ අරහත් ඵලය පිළිබඳව. අනිමිත්ත චේතෝ විමුක්තිය බෙදලා පෙන්වන්න පුළුවන්. සෝතාපට්ටි ඵල, සකදාගාමි, අනාගාමි, අරහත් කියන මේ ඵල හතරම අනිමිත්ත චේතෝ විමුක්තියෙන් කතා කරන්න පුළුවන්. අපි බෙදලා කතා කරාම නිෂ්පරියායකින් කිව්වොත් අරහත් ඵලයට අනිමිත්ත චේතෝ විමුක්තිය, අපනිහිත චේතෝ විමුක්තිය කියලා කියන්න පුළුවන්. එතකොට ඒක කෙලින්ම ගත්තහම පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනිච්ඡාභි කියන සංඛාර තුනට යන්නේ නැහැ. ඒක ඵලයක් වශයෙන් ගත්තහම. මොකද දැන් අපි අනිමිත්ත චේතෝ විමුක්තිය කියන එක අපි කතා කරොත් විපාකයක් වශයෙන්. එතකොට ඒක අර කියන සංඛාරයට යන්නේ නැහැ. එතකොට මාර්ගයට ලැබුණු ඵලයක් වශයෙන් කතා කරන්න පුළුවන්. ඒ වගේම අනිමිත්ත චේතෝ විමුක්ති තිය පිළිබඳව ඊට මෙහත් කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ අර මිදීම කියන එක වෙන්න පුළුවන් ආකාර ටිකක් තියෙනවානේ. තදංග වශයෙන් මිදීම, විස්කම්බන වශයෙන් මිදීම, සමුච්ඡේද වශයෙන් මිදීම කියලා කතා කරන්න පුළුවන්. එතකොට මේ අනිමිත්ත කියන පරයය විස්කම්බන වශයෙන් මිදීම කියන එකට ගත්තොත් කෙනෙක් උදාහරණයක් වශයෙන් කියමුකෝ, කෙනෙක් රූපාවචර ධාන ලබා ගත්තා. රූපාවචර ධ්‍යාන ලබාගත්තු නිසා ඔහු පටිඝ සිද්දකින් මිදුණා. දේශමූල සිද්දකින් මිදුණා. ධ්‍යානය ලැබපු කෙනා දේශමූල සිද්දක උපදින්නේ නැහැ. එතකොට ඒක ඔහු සමහර විට ඊට අමතරව අපිට කියෙමුකෝ කෙනෙක් විදර්ශනා කරනකොට අනිච්චානුපස්සනාව වැඩිම නිසා ඌට බොහෝ අකුසල ධර්මයන්, ලෝභ මූල, දේශ මූල, අකුසල ධර්මයන් විස්කම්බන වශයෙන් යටපත් වෙනවා. එතකොට එයාට මේ අනිමිත්තානුපස්සනාවෙන් යම් ප්‍රමාණයක් මිදුණා. හැබැයි ඒවට කියන්නේ පුඤ්ඤාභි සංඛාර කියලා පමණයි. ඒවා ඔක්කොම කුසල්. ඒවට කියන්න වෙන්නේ ඥාන සම්ප්‍රයුක්ත කුසල් සිත් කියලා කියන්න පුළුවන්. පටල ගන්න එපා මේක. එතකොට නමුත් අපි අර බෙදීම් කරන්න පුළුවන් කියලා මේ න්‍යායන් ටිකක් කිව්වේ. නමුත් මේ ඔක්කොම අතහැරලා දාන්න ඔබට මේක පැටලෙනවා නම් අතන විතරක් ඕනනම් ගන්න. ඒ කියන්නේ අනිමිත්ත චේතෝ විමුක්තිය කියලා, අනිමිත්ත කියලා කියේ එයා අනිච්ඡානුපස්සනාව වැඩිමෙන් භාවිතා කිරීමෙන් විදර්ශනා කරලා යමෙක් මිදීමටපත් වුණා නම්, එතකොට සෝවාන් ඵලයටපත් වුණා නම් ඒ ඵලයටත් මිදුණා කියනවා කියන අනිමිත්ත චේතෝ විමුක්තිය කියන. සකදාගාමි ඵලයට, අනාගාමි ඵලයට, අරහත් ඵලයටපත් වුණා නම් ඒ අනිමිත්ත චේතෝ විමුක්තිය කියලා කියනවා. එතකොට ඒ විමුක්තියක්, ඒකට ඵලයක්. ඒක හැම වෙලාවෙම පුඤ්ඤ අපුඤ්ඤාභි ආනිච්ඡාභි කියන සංඛාරයට දාන්නත් බෑ. ඒ වගේ මේක අවිද්‍යාපත්‍යා සංඛාර කියන ගොඩට කෙසේත් ලං කරන්න පුළුවන් කමක් නැහැ. ඒවා කවදාවත් අවිද්‍යා ප්‍රත්‍යයෙන් නොවන නිසා. පැහැදිලිද අපේ මාත්‍යා?
බොහොම පින් සාමිනවාස. මේ ඒක සාමිනවාස, මේ ගැට්ටු ආය සාමිනවාස. අර මේ චූලසුඤ්ඤත සූත්‍රයේ තියෙන අන්තිමට එනකොට අනිමිත්ත චේතෝ සමාධිය ගැන කියලා, ඒකත් අර සංකතයි අවිසංකතයි කියලා ඊට පස්සේනේ මිදෙන්නේ. එතකොට අන්න එතන අවස්ථාව කොහොමද කියලා තමයි ගැට්ටු ආය
කියන්නේ. හරි හරි. කො එතන එහෙම ගන්නෙ ඒකත් ඵලයේ කියන එකත් සංකත ධර්මයක් නේ. ඉතින් ඒ නිසා මේ එතන මේ කෙනෙකුට මේ මාර්ගඵල පිළිබඳව මුලා වෙන්න පුළුවන්. ඒකේ තණ්හාව ආසාව ඇති වෙන්න පුළුවන්. මාර්ගය ලැබපු කෙනෙක් නෙවෙයි. එයාට මේ තමන් මාර්ගයේ පිළිබඳව, ඵලය පිළිබඳව ඇති කරගෙන, අදහසක් ඇති කරගෙන, ඒකේ නිත්‍යභාවයෙන් ඇති කරගන්න ආසාව ඇති කරගන්න, මේක විදර්ශනා කරන කොටත් වෙනවනේ කෙනෙකුට විදර්ශනා ඥාන පිළිබඳව. ඉතින් අන්න ඒ නිසා තමයි ඒ ඵලය කියන එකත් සංකතයි. පත්තෙන් හටගත්තද නිවන විතයි අසංකත වෙන්නේ. එනිසා ඇයි ඵලය සංකත වෙන්නේ? ඒ මාර්ග ඵලය කියන එකත් හටගන්නේ මේ ස්කන්ධ ඇසුරු කරගෙන. එනිසා ස්කන්ධ කියන එක ඒවා මේ සංකත ධර්මය. හැබැයි ඒවා බෙදන්නේ ලෞකික ලෝකෝත්තර වශයෙන් බෙදන බෙදුවට සංකත අසංකත භාවයෙන් සංකතමයි. හැබැයි සංකත වුණාට ඒ සංකතයේ වෙනසක් තියෙනවා. ඒ ස්කන්ධයෝ මාර්ගඵල පිළිබඳ ස්කන්ධයෝ සංකත වුණාට ඒවා ලෝකෝත්තර, ඒවා නිවන අරමුණු වෙලා තියෙනවා. හැබැයි නමුත් අනිත්‍ය ලක්ෂණයට, දුක්ඛ ලක්ෂණයට, අනාත්ම ලක්ෂණයට ගොදුරුයි. ඇයි? ඒ වගේ ඇතිවීමක් නැතිවීමක් පේන්න තියෙන නිසා. ඉතින් අන්න ඒ නිසා ඒක මතු කරලා දෙන්න තමයි ඒ එතනම කාරණාව කතා කරලා තියෙන්නේ. තෙරුවන් සරණයි.
බයෝගාපි සංකාරයි විදර්ශනා භාවනාවයි අතර තියෙන සම්බන්ධය ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්.
හා, ඔව් ඒක හොඳයි. බයෝගාපි සංකාර කියනකොට ප්‍රයෝගාපි සංකාරය දෙන්න පුළුවන්. කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර වශයෙන්ම යෙදෙන්න පුළුවන්. එතකොට කෙනෙක් කය මුල් වෙලා අකුසලයක් කරන්න කය මෙහෙවාගෙන යනකොට අපි කියමුකෝ සතෙක්කුට ආයුධයකින් ගහනකොට මේක තියෙන ප්‍රයෝගාපි සංකාරය තියෙනවා. එතකොට කය මුල් වෙලා කියන එක. එතකොට මේ ප්‍රයෝග කිරීමක් තියෙන වචනෙනුත් එහෙම වෙනවා. විශේෂයෙන් විදර්ශනා වෙනුත් මේක අපි යෝනිසෝ මනසිකාරයෙන් අකුසලයේ දුරු කරගන්න නොයේ ප්‍රයෝගයන් කරනවා. උත්සාහවත් වෙනවා. අපි හිත දුර්වල වෙනකොට, තීන මිද්දේ වගේ ඇති වෙනකොට, ඒ තීන මිද්දෙන් දුරු වෙන්න අපි හිත උත්සාහවත් කරගන්නවා. වීරිය ඇති වෙන නොයේක මනසිකාරයන් කරනවා. එතකොට මේතනක් තියෙන ප්‍රයෝගයක්. ඒ ප්‍රයෝගාභි සංකාරයේ කුසල්. එතකොට ඒ කුසලය විපස්සනාවට අදාළ වෙන්නේ අකුසලයක් යටපත් කිරීම සඳහා කරන ප්‍රයෝගයක්, උත්සාහයක්, වීරියක්. ඒකයි අර කායික ප්‍රයෝගාභි සංකාරයේ කායික වීරිය, චෛතසික වීරිය කියලා කොටස් දෙකකට බෙදන්නේ. මෙතන චෛතසික වීරියක් කියලා කියන්නේ. එතකොට ඒ නිසා අපිට අපිම උද්දච්චය ඇති වුණාම, ලෝභයක් ඇති වුණාම, මේ ලෝභයෙන් මිදෙන්න, නොයෙක් රාගයක් ඇති වුණා මේකෙන් මිදෙන්න, අපි නොයෙක් ආකාරයේ මානසිකාරයන් කරලා අකුසලයෙන් මිදෙන්න ප්‍රයෝග කරනවා. එතකොට ඒ වගේ මේ ප්‍රයෝගාභි සංකාර විදර්ශනා වීති තුල, විදර්ශනා භාවනාව තුල නොයෙක් අයුරින් මිදෙන්න පුළුවන්. හැම වෙලාවේ මේ ප්‍රයෝගාභි සංකාරය කියන එක යෙදෙන්නේ කෙනෙකුගේ වැඩිපුර යෙදෙන්න පුළුවන් අකුසල බලපෑම වැඩි වෙනකොට. මෙයාට ප්‍රයෝගයේ වැඩිපුර යොදන්න වෙනවා. යම් වෙලාවක යා ධ්‍යාන ලැබලා හෝ නීවරණ යටපත් වෙලා සති සමාධි හොඳට තියෙනවා නම් විදර්ශනාව ස්වභාවයෙන්ම යනවා. කරුණ කාරණා මතුවෙවි, තේරෙවි, උදේවැය තේරෙනවා, යාට තිලක්ෂණේ වැටහෙමින් එයාට ස්වභාවයෙන්ම යනවා. යාට එච්චර ලොකු ප්‍රයෝගයක් ඕනේ නැහැ. නමුත් ඒ නිසා මේ ප්‍රයෝගයේ කියන එක වැඩිපුර වැඩිපුර යොදවන්න වෙන්නේ නීවරණයන්ගේ බලපෑම හා ඊට පස්සේ මේ තියෙන අකුසල ධර්මයන්ගේ බලපෑම නිසායි එහෙම වෙන්නේ. ඒ නිසා විදර්ශනාවේදී ඒ කෙලෙස් ඇති නැති භාවය අනුව මේ ප්‍රයෝගාභි සංකාරය අඩු වැඩි වීම වශයෙන් යෙදෙන්න පුළුවන්. තෙරුවන් සරණයි.
අවිජ්ජාපච්ච සංඛාරා කියනකොට සංඛාර කියන තැන ස්වාමීන් වහන්සේ සමහර ස්වාමීන් වහන්සේලා උරුප්පන්න හදනවා. ඔතන මේ ඒක වචනෙන්, ඒ කියන්නේ කාය සංඛාරෝ, වචී සංඛාරෝ, චිත්ත සංඛාරෝ කියලා ඒක වචනෙන් කියනවා කියලා. අන්න ඒකන පොඩි පැහැදිලි කිරීමක් කරන්න. ඇයි එතන ඒක වචනෙන් කියන්නේ සංඛාර කියන්නේ නැතුව, කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර කියන්නේ නැතුව කාය සංඛාරෝ, වචී සංඛාරෝ?
එතන ඇත්තටම මේ ඒකේ තත්ත්වගතම අවිද්‍යාපත්‍ය සංඛාරා කියලා. දැන් එතකොට අපි එතන මේ පදගතාර්ථය තේරුම් ගන්න ඕනේ. දැන් ඔබට ස්ක්‍රීන් එක පේනවා නම් මම පොඩ්ඩක් ඒක ඔබට මේක මෙන්න මේ කොටස ඔබ බලන්න. නොයේ කොටස එතන පෙන්නවා තත්ත්වගතමේ අවිද්‍යාපත්‍ය සංඛාරා. මෙතන මාතෘකා කරනවා සංඛාරා කියලා. එතකොට මේ පාලි ව්‍යාකරණ අපි හොඳට දැනගන්න ඕනේ. එතකොට මෙතන අවිද්‍යාපත්‍ය සංඛාරා කියලා බහුවචනෙන් කිව්වේ පුඤ්ඤාභි, අපුඤ්ඤාභි, ආනිච්ඡාභි, කාය, වචී, චිත්ත කියලා සංඛාර ඔක්කොටම ගැන හඳුන්වන්න තමයි මෙතන අවිජ්ජාපච්චය සංඛාරා කියන බහුවචනයෙන් තිබ්බේ. පස්සේ මේවා එකින් එක මාතෘකා කරනකොට පුඤ්ඤාභි සංඛාරෝ කියලා කිව්වේ ඒක එක ගොඩක් හැටියටගෙන, මේකේ එකක් තියෙනවා කියන අර්ථයෙන් නෙවෙයි, ඒක එක ගොඩක් හැටියටගෙන ඒක අපිට ඒක වචනයකින් කියන්න පුළුවන්. ඔබට තේරෙන්නේ පුඤ්ඤාභි සංඛාරෝ කියලා නිතන තියෙන්නේ කාය සංඛාරෝ. දැන් කාය සංඛාරෝ කියන එක විතරක් නෙවෙයි පුඤ්ඤාභි සංඛාරෝ කියන එකත් එක වචනයෙන් තියෙනවා. එතකොට අපිට ඒක වචනයෙන් කියන්න පුළුවන් ඒ කුසල් චේතනා ඔක්කොම තිබුණත් මේ ඔක්කොම කුසල් කියන අර්ථයෙන් එකක්. ඒ නිසා පුඤ්ඤාභි සංඛාරෝ කියලා කියන්න පුළුවන්. අපුඤ්ඤාභි සංඛාරෝ කියන එකත් සියලු අකුසල්. දැන් අකුසල අපි පැහැදිලිව දන්නවා මෙතන ඒක වචනයෙන් තියෙන්නේ. නමුත් අපි දන්නවා මොනවද? ලෝභ මුල් වෙලා අකුසල් ඇති වෙනවා, දේශය මුල් වෙලා ඇති වෙනවා, මෝහය මුල් වෙලා ඇති වෙලා කියලා අකුසල් 12ක් පිළිබඳව අපි අභිධර්මයේ පැත්තකින් තිබුවත් මේ සූත්‍ර ක්‍රමවලුත් තියෙනවා. දේශය මුල් වෙලා අකුසල්, ලෝභය මුල්. එහෙනම් එතනම ගොඩක් තියෙනවා. නමුත් මේ ඔක්කොම එකතු කරලා පුඤ්ඤාභි සංඛාරෝ කියලා ඔක්කොම අකුසල් කියන ඒකත්වයෙන් අරගෙන සංඛාරෝ කිව්වා. ආනිජ්ජාභි සංඛාරත් එහෙමයි. කාය සංඛාරෝ කියනවත් එහෙමයි. කයෙන් වෙන්න පුළුවන් සියලු දේවල් එක ගොඩක් හැටියට සලකන කාය සංඛාරෝ කියලා ඒක වචනේ කියනවා. හැබැයි මේ තුන මේ හය ගැනම පොදුවේ මුලින් මාතෘකා කරන නිසා එතන අවිජ්ජාපත්‍ය සංඛාරා කියලා සඳහන් වෙලා තියෙනවා. පස්සේ මේවා ගොඩවල් ගොඩවල් එක එක පෙන්වනකොට සංඛාරෝ කියලා ශබ්ද කරනවා මිසක් එහෙම නැතුව එතන ඒ සංඛාරෝ කියලා ඒක වචනෙන් තියෙන්නේ එකයි එතන කතා කරන්නේ කියන අර්ථයෙන් නෙවෙයි. මම හිතන්නේ පැහැදිලි වෙන්නේ නැති අපැහැදිලිකමක් තියෙනවා නම් අහන්න මට.
උතේරවත් සර්ණ සමිංහස් බොම්පි.
අවසරයි සාන්නාංශ.
ඔව්.
දැන් ආයතන වලට අරමුණ ගැටීමේ වෙලාවෙදී ඇති වෙන ස්කන්ධවලට මට නම් තේරුම් ගත්ත විදිහට එතෙන්දී ඇති වෙන්නේ සංඝාංශ සංකත සංකාරණ. ඒක සංඝාංශ දැන් අපු මෙතන ඒ වෙලාවේදී අපි දැන් අල තියනවා දැකීම දැකීම පැනින් නැවතීමේදී එතන අපි ඒක දැකීමට ඒක සංකත සංකාරයක් කියලා දැකීමේදී සංඝාංශ කොහොමද අපි එතන ඒ වෙනකොටත් අපි තුළ පුඤ්ඤාභි සංඛාර ඇතුළ ඉවරයි සංඝාංශ. එතකොට කොහොමද එතෙන්දී අපි තේරුම් ගන්න මේ කොහොමද සංකත කියලා දකින්නේ කියන එක
තෙරුවන් සරණයි. ඔ එතනදී ඇත්තට මේ සංකත සංඛාර කිව්වහම පොදුවේ ඔක්කොටම කියන්න පුළුවන් කුසල් අකුසල් නොවන, කුසල් අකුසල් වන, මාර්ගඵල, නිවන හැර සියල්ලම මේ සංකත සංඛාර කියන දේෙන් අපිට ගන්න පුළුවන්. හැබැයි ඒ ගත්තට මේ සංකත සංකාර ඇතුලේ කතා කරොත් ඒ පුඤ්ඤාභි අපුඤ්ඤාභි කුසල් අකුසල් වශයෙන් කතා කරන්න පුළුවන්. ආනිජ්ජාභි වශයෙන් කතා කරන්න පුළුවන්. එතකොට සංකත සංකාරයේ ඇතුලේ අපි මේ සංකතය කියන එක හටගත්ත සැනින් බිඳලා යනවා. ඒක නොදන්නාකම නිසා ඒකයි අවිද්‍යාව කියන්නේ. අවිද්‍යාපත්‍ය සංකාර. අන්න ඒ නිසා ඒ සංකතයක් අපිට ඇති වෙනකොට ඒක අපි අවිද්‍යාව නිසා නෙවෙයි, ඇහැට රූපයක් ගැටීම නිසා දැකීමක් වෙනවා, චක්කු විඥානයක් පහළ වෙනවා නම් එතන තියෙන සංකත සංකාරයක්. ප්‍රත්‍යයෙන් හටගත්තු ධර්ම ටිකක්. ඒක පෙර කර්ම නිසා විපාකයක් වශයෙන් අපිට හම්බුන. හැබැයි ඔන්න ඒ දැකීම අවසන් වුණාම අපි ඒක එතන නුවණය දෙන්නේ නැහැ, අවිද්‍යාවේ දෙනවා. අවිද්‍යාවේදීලා දැක්කේ ආහවලා දැකපු දේ කියලා ලෝභ දේසාදී ඒ අරමුණ අරඹය අපි තුල ලෝබාදී එහෙම නැත්නම් කුසලාදී වශයෙන් නොඑක් සංකාර චේතන ඇති වෙනවා. අන්න ඊට පස්සේ සංකත සංකාරයේ අරඹය පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර ඇති වෙන්න පුළුවන්. ආනිජ්ජාභි සංකාරත් ඇති වෙන්න පුළුවන් සංකත සංකාර අරමුණු කරලා. එතකොට ඒක ආරම්භන වශයෙන් ආරම්භන ප්‍රත්‍ය කියලා අපිට කියන්න පුළුවන් ප්‍රත්‍යයෙන් උපනිෂේ වශයෙන් උත් ඇති වෙනවා. ඒ විදිහට මේ සංකත සංකාරයේ ඇතුලේ අවිද්‍යාව යෙදිලා පුඤ්ඤාභි අපුඤ්ඤාභි ඇති වෙනවා. ආනිජ්ජාභි ඇති වෙනවා. එතකොට ඒකට කියන්නේ අபிසංකරණ සංකාර කියලා. එතකොට ඒ නිසා ඒ වගේ මේ අපි විදර්ශනා කරනකොටත් අරමුණක් අරගෙන අපි තුළ ලෝභයක් හටගෙන මුලාවෙලා අරමුණක් ආවනම් අපි මේක දෙපැත්තට ගලපන්න පුළුවන්. දැන් මේ අපි තුළ සංඛාරයක් සකස් වුණා නේද? කුසලයක් හෝ අකුසලයක් කර්මයක් සකස් වුණා. මේක අபிසංකරණ සංඛාරයක් ඇති වුණා. නමුත් මෙතන තිබුණේ මොනවද? සංකත සංඛාරයක් නේද? ඒ කියන්නේ සංකත සංඛාරයක් කියනකොට තේරුම ගන්න මේ අදහස් කරේ මම ප්‍රත්‍යයෙන් හටගත් ධර්ම ටිකක් නේද තිබුණේ? සංකතයක් නේද තිබුණේ? සංකතය හටගෙන නිරුද්ධ වෙනවා නේද? එහෙම තියෙන තැනක අවිද්‍යාව නිසා මට පුඤ්ඤාභි සංඛාරයක් හෝ අපඤ්ඤාභි සංඛාරයක් ඇති වුණා නේද කියලා ඒ විදිහට අපිට ඒක පිළිබඳව බෙදලා විපස්සනා වශයෙන් බලන්න පුළුවන්. ප්‍රශ්නෙට උත්තරේ ලැබුණද? මම තේරුම්
ගත්තා. ඒ කියන්නේ අපේ දැහැන දුරකට අපේ ප්‍රඥාව දිනනලා තියෙනවානේ කියලා මට ඉස්සනස්සනස ඒ වගේ සංකතයක් වගේ දකින්න.
නැත්නම්
අපි ඒ අවස්ථාවේ ප්‍රඥාව නැති වුණත් කොහොමත් අපිට අපුඤ්ඤාය පුඤ්ඤාභි වශයෙන් වෙන අනිත් සංඛාර වලට අපි යන්න සිදු වෙලා තියෙන ඒ මොකද නේස්වන්.
අනිවාර්යයෙන්ම. ඔව්. ඒ සාමාන්‍ය පොතක් යන කෙනාට ගත්තාම උදාහරණයක් වශයෙන් අපි කියමු අත ඔසවනවා කියන ක්‍රියාව. මේක මේ ක්‍රියාව හැම වෙලාවෙම එක්කෝ ඔහුට පුඤ්ඤාභි සංකාරයක් එක්කෝ අපුඤ්ඤාභි සංකාරයක්. ඒ මිසක් ඒ දෙකෙන් තොරව වෙන්න බෑ. කවදාවත් මේ අත එසවීම කියන එක විපාක සිතකින් කරන්න පුළුවන් කමක් නැහැ. විපාක සිතකට පුළුවන් කමක් කාය විඤ්ඤාප්ති වචී විඤ්ඤාප්ති පවත්වන්න බෑ විපාක සිතකට. එතකොට ඒ නිසා කෙනෙක් අත එසවීම කියන එක ඔහු කරන්නේ එක්කෝ කුසල් සිතින් එහෙම නැත්නම් අකුසල් සිතින්. පුතග්ජනයන්ට ක්‍රියාසිත නැහැ. ඒ නිසා එක්කෝ කුසල් එහෙම නැත්නම් අකුසල්. ඉතින් සාමාන්‍යයෙන්ම රහත් නොවුණු ඊට මෙහා හැම ආර්යයන් වහන්සේ නමක් පවා ඒක වෙන්නේ කුසල් සිතින් හෝ අකුසල් සිතින්. ඉතින් ඒ නිසා බොහෝ විට ආර්යයන් වහන්සේලා කුසල් සිතින් කරනවා සිහිය මුල් වෙලා පුතග්ජනයට බොහෝ විට යා සිහි කරගෙන කුසලයක් ඇති කරගත්තොත් මිසක් නැත්නම් කාය සලවීම ආදී මේ ඔක්කොම යෑම් ඒම් අකුසල චේතනාවන් අපුඤ්ඤාභි සංකාර තමයි ඇති වෙන්නේ. නමුත් ඒ හැම එකක්ම කර්ම තමයි. හැබැයි කර්මයේ කොටස් දෙකකට බෙදනවා. ඒක අපි ඉදිරියේදී කතා කරමු. කර්මයේ කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රතිසන්දිදායක ශක්තිය ඇති කරන කර්මයක් තියෙනවා. තව කර්මයක් තියෙනවා ඒකේ ප්‍රතිසන්දිදායක ශක්තිය නැහැ. ප්‍රවෘත්ති විපාක පමණයි තියෙන්නේ. ඒ විදිහේ ශක්තියකුත් මේ කර්මයේ තුල තියෙනවා. ඉතින් ඒක හරි වැදගත් කාරණාවක්. ඉතින් එතකොට ඒ යම් වෙලාවක අපි ඒ චේතනාව ద్వාරයකට පැමිණිලා අර කියන දස අකුසල කර්මයන් සිද්ධ වුණොත් එතකොට ඒක ප්‍රතිසන්දිදායක කර්මයක් බවට පත් වෙනවා. නමුත් අපි අත්ඔසවනවා කියන එක සංඛාරයක්. ඒ සංඛාරය එක්ක අපුඤ්ඤාභි පුඤ්ඤාභි. නමුත් මේ පුඤ්ඤාභි අපුඤ්ඤාභි ප්‍රවෘත්ති විපාක මිසක් ප්‍රතිසන්දි විපාක ගෙනත් දෙන්නේ නැහැ හැම අවස්ථාවෙම. ඒ නිසා ඒක මේ පටිසම්පාදේ චක්‍රයේ මේ අතේසවීම කියන එක චක්‍රයේ ඉදිරියට ගිහිලා තණ්හා උපාදාන භව කියන මේ තත්වයන් ගොඩ නැගුණාම තමයි ඒක ප්‍රතිසන්දිදායක ශක්තියක් ඇති වෙන්නේ. ඒ නිසා එකෙන් ප්‍රතිසන්දි විපාක ගෙනත් දෙන්න පුළුවන්. එහෙම නැති වුණොත් එයාට සාමාන්‍යකරණ ක්‍රියාවලොත් අපි දන්නවා පුඤ්ඤ අපුඤ්ඤාභි. එහෙම නම් අපිට මොනතරම් කර්ම රැස් වෙනවද අපිට කවදාවත් අපායෙන් මිදෙන්න බෑනි කියන අදහසක් එන්න පුළුවන්. නමුත් ඒකෙන් අපි ඒකයි මතු කරේ ඒකේ සියලු කාය වචී කර්ම ප්‍රතිසන්දිදායක කර්ම නෙවෙයි නමුත් කර්ම. ඒවා අනිවාර්යෙන් දාන්න වෙන්නේ එක්කෝ කුසල එක්කෝ අකුසල. පුතග්ජයනානං කුසල අකුසල. රහතන් වහන්සේ නමට නම් ඒ සියලු කාය වචී කර්ම උන්වහන්සේලාට කුසල අකුසල නැහැ. උන්වහන්සේලාට ක්‍රියාසිත වශයෙන් උන්වහන්සේලාට ඒවා පහළ වෙනවා. ඉතින් අන්න ඒ වගේ මේ ඒ විදිහට තියෙනවා. ඉතින් අපිට ඒක තේරුම් ගන්න අර අපේ මහත්ය කිව්වා වගේ විදර්ශනා ඥානයකින් මේවා වටහා ගත්තොත් එතකොට අපිට පුළුවන් ඒවා කර්මපත සකස් නොවන ආකාරයට කටයුතු කරන්නත් මේ වගේ සංකතය පුඤ්ඤාභි අපුඤ්ඤාභි වශයෙන් නොවන ආකාරයට අපිට මේ කටයුතු කරගන්නත් පුළුවන් වෙනවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. බොහොම පින්චාන් ආසහසයි.
හොඳයි. තෙරුවන් සරණයි. අද දිනේ මම හිතන්නේ අද දින කාලේ වෙනවා අවසන් කොසානයි.
ප්‍රශ්නයක්
තියෙනවා නම් ස්වාමීන් වහන්සේ අවසර දෙන්න. අනේ සමාවෙන්න ගයන් මහත්තයා ස්වාමීන් වහන්සේ අර පොඩ්ඩක් අර මේ ලෝකෝත්තර ඵල සිත් ගැන පැහැදිලි කරපු එක ස්වාමීන් වහන්සේ මම තේරුම් ගත්තා හරිද කියලා අහන්නේ. දැන් සෝවාන් ඵල සිත් ඇති වෙනවා මාර්ගයේ වැඩිම නිසා. එතකොට ඒ හේතුවෙන් සෝවාන් ඵලේනවා. එතකොට ඒ ආර්යයන් වහන්සේ සකදාගාමි වෙනකොට සෝවාන් ඵලේ නැති වෙලා සකදාගාමි වෙනවා. ඒ ආකාරයට හිතන එක හරිද? ඊළඟට දැන් රහතන් වහන්සේ නම් රහතන් වහන්සේත් ඒ අරහත් මාර්ගය වඩලා රහත් වෙනවා. පිරිනිවන් පෑවහම ඒ ඵලය ඵල සිත නිරුද්ධ වෙලා යනවා. ඒකද තේරුම් ගන්න ඕනේ ඒ විදිහට පැහැදිලි කරාම ස්වාමීන් වහන්සේ?
මේක පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඕනේ තව තෙරුවන් සරණයි. කියන්නේ එහෙම දුෂ්ටිත් එන්න පුළුවන්, කෙනෙකුට එන්න පුළුවන් සෝවාන් වෙච්ච කෙනා සකදාගාමි වෙනවා, සකදාගාමි වෙච්ච කෙනා අනාගාමි වෙනවා කිව්වොත් මේ එතකොට ඒක වැරදි විග්‍රහයක්. එහෙම නැත්නම් තව වැඩියෙන් කිව්වොත් දැන් ඔහුට සෝවාන් ඵලය නැති වෙලා සකදාගාමි තත්වයට පත් වුණා. සෝවාන් ඵලය කියන එක අදහස් කරේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසය සංයෝජන තුන ප්‍රහාණය වීමෙන් නම් දැන් ඒ ඵලය ඉවරයි. දැන් සකදාගාමි අනාගාමි කියනකොට අර ඵලය ඉවරයි කියලා අර්ථ ගන්නකොට ඒක නෑ කියනකොට අපිට ඒක නුවණින් ගන්න ඕනේ. මොකද ඒක ඵලය නැති වුණා නෙවෙයි, දැන් යම් කෙලෙස් ටිකක් නැතිවීම නිසා සෝවාන් ඵලයට පත් වුණා කියලා කියනවනම් නැවත නැවත ඒ සෝවාන් පුද්ගලයා විසින් නැවත නැවත භාවිතා කිරීමෙන් ඒ කෙලෙස් නැතිවෙච්ච මට්ටමට තව තියෙන කෙලෙස් ටිකක් නැති වුණා. අපි කියමුකෝ සෝවාන් සකදාගාමි දෙන්නා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන දුරු කරලා ඉන්නේ. ඔන්න දැන් ඒ පුද්ගල අනාගාමි වෙනකොටම ඒ කෙනාගෙම තිබුණු අර කියපු කාමරාග පටිග කියන මේ කෙලස් දෙකත් නැති වුණා. දැන් ඔහුට සෝවාන් කියලා කියන්න බෑනේ, ඔහුට කියන්නේ වෙන්නේ අනාගාමි. සෝවාන් කිව්වොත් වැරදි. ඇයි? සෝවාන් පුද්ගලයාගේ නැති වුණේ සංයෝජන තුනයි. ඒ පස්සේ අනාගාමි පුද්ගලයාගේ සංයෝජන පහක් නැති වුණා. එනිසා සෝවාන් ඵලය දැන් නැති වුණා කිව්වොත් ඒක වැරදි විග්‍රහයක්. මොකද ඒ පුද්ගලයාගේ නැති වෙච්ච කෙලෙස් ගොඩට තව කෙලෙස් දෙකක් නැතිවීමෙන් ඒ සම්මතය අපි අනාගාමි දැන් කියලා ඒ අවස්ථාවේදී කියනවා. ඒක හරියට කිරි අවස්ථාව දීකිරි වුණා, දීකිරි අවස්ථාව ගිතෙල් වුණා. දැන් කෙනෙක් කිරි දී කිරි වෙනකොට දැන් කිරි නෑ කියලා කිව්වොත් වැරදි. ඒක කිරි නෙවෙයි දැන් මේ තියෙන්නේ කියලා කිව්වොත්, හැබැයි කිරි නෙවෙයි දී කිරි. හැබැයි ඒක කිරි වලින් වෙන එකක්ද කියලා ඇහුවොත් අපිට එහෙම විග්‍රහ කරන්නත් බෑ. ඉතින් ඒ නිසා අන්න ඒ විදිහ අපි මේක නුවණින් තේරුම් ගන්න ඕනේ. සෝවාන් ඵලය නැති වෙලා සකදාගාමි වෙනවා කියන එක නෙවෙයි අපි තේරුම් ගන්න ඕනේ. අර විදිහට යම් කෙලෙස් ධර්ම ටිකක් නැතිවීම නිසා සෝවාන් කියලා කිව්වා නම් ඒ පුද්ගලයාම ඉදිරියට භාවනා කරගෙන යෑම නිසා ඔහුගේ సంతානයේ තිබුණු තවත් කෙලෙස් ටිකක් නැති වුණා. දැන් ඔහුට වෙන නමකින් නම් කරන්න වෙන්නේ. අන්න ඒ විදිහට තමයි තේරුම් ගන්න ඕනේ. තේරුණාද? තේරුවන් සරණයි.
එහෙමයි ස්වාමීන් වහන්සේ, පැහැදිලි කිරීම තේරුණා. සංකත කියන එකට ඒ විදිහට පැහැදිලි කරාම හරිද ස්වාමීන්
වහන්සේ? ඔය ගැටලුවක් නෑ. සංකත ඒ කියන්නේ සංකත කියන්නේ මේ සෝවාන් ඵලය නැති වෙලා සකදාගාමි වුණා කියන අර්ථයෙන්, ඒ අර්ථයෙන්ද සංකත කියලා කිව්වේ? එහෙම නෙවෙයි. එතන සංකත බෙදන්නේ සෝවාන් ඵලය තුල තියෙන අපි ඵලය කියලා හැම වෙලාවෙම අපි කියමුකෝ ඵලය කියන එක තුල හැම වෙලාවෙම සෝවාන් පුද්ගලයා නැහෙනේ. දැන් උදාහරණයක් වශයෙන් අපි කියමුකෝ සෝවාන් පුද්ගලයා සිවුරු පොරවනවා, පිණ්ඩපාතය යනවා, දානෙ වළඳනවා. එතකොටත් ඔහු ඵල සිතෙන් යුක්තයිද? නැහැ. ඒකෙන් කියන්නේ දැන් ඔහු පුතග්ජනයි කියන එක නෙවෙයි. ඒක තේරුම් ගන්න. එතකොට යම් එයා ඵල සිතක් ලැබුවා නම් ඒ ඵල සිතකේ යම් කෙලෙස් ටිකක් නැති වුණා නම් ඒ කෙලෙස් නැවස උපදින්නේ නැහැ. ඒ නිසා ඔහු සෝවාන් කෙනෙක්මයි. නමුත් සෝවාන් පුද්ගලයා කිව්වේ යම් ඵල සිතකට නම් ඒක හැම වෙලාවෙම තියෙනවනේ. ඒකත් ඇති වෙමින් නැති වෙමින් පවතිනවා. ඉතින් ඒ නිසා ඒකත් සංගතයි. ඒ සෝවන් ඵල සමාපත්තිය කෙනෙක් හිටිය කියන්න, ඒ වුණත් ඒ ඵල සමාපත්තිය කියලා කියන්නේ මේ එකම සෝවන් ඵල සිත යා පැයක් හිටියනම් පැය තුල මේ ඵල සිත තිබුණාද? නැහැ. එතනත් උනේ එබඳු ඵල සිත්ම පැයක් පුරාවට ඇති වෙමින් නැති වෙමින් පැවිච්චිච්ච තමයි කියන්නේ. අන්න ඒ නිසා ඒ ඵලයද සංකතයි. ඇයි? ඒකද ස්කන්ධ නිසා හටගත් එකක්, ප්‍රත්‍ය නිසා හටගත් එකක්. ඒ ප්‍රත්‍ය නැතිවීමෙන් ඒකත් නැති වෙනවා කියලා ඒ ඵලය ඇතුලේ අපිට බලන්න පුළුවන්. සකදාගාමි ඵලය කියන එකත් එහෙමයි. ඒම ගියක්තාම ඒ විදිහට අපිට ඕන ඵලයක් මේ ඵලය කියන එක ඇතුලේ අපිට මේ සංකත භාවයේ අනිත්‍ය භාවයේ වෙනස් වෙන භාවයේ බලන්න පුළුවන්. ඊට පස්සේ යම් කිසි කෙනෙක් අනුපාදා පරිනිර්වාණයටපත් වුණාම මේ සියලු සංස්කාරයන් නිවීමට ගියා. ඒ නිසා මේ සියලු සංස්කාරයෝ අනිත්‍ය භාවයට ගියා. දැන් ඔහු නිවනටපත් වුණා. ඒ නිවනටපත් වුණාම ඔහු දැන් ඒ අපි වරදවා තේරුම් ගන්න නිවනටපත් වීම නිසා තිබුණු ඵල ටික ඔක්කොම නැති වුණා කියන අර්ථය ගත්තොත් අයත් වැටෙන්නේ පොතක් ජන භාවයටනේ. ඒ නිසා එහෙම නෙවෙයි අපි තේරුම් ගන්න ඕනේ. ඒ නිසා එතන යම් ඵලයක් නිසා යම් පත්වීමක් වුණා නම් ඒ නිර්වාණ ධාතුවට පත්වීම නිසා අර ස්කන්ධ ටික පණවන්න බෑ. ඒ අර්ථෙනුත් සංකතයි ඒවා. ඒ නිසා ඒ වගේ අනිත්‍ය ලක්ෂණයක් තිබුණා, දුක්ඛ ලක්ෂණයක් තිබුණා. ඒ වගේම ඵලයක් ගත්තත් ඒ ඵලය ඇතුළෙත් අපිට මේ සංකත බව, අනිත්‍ය බව බෙදන්න පුළුවන්. ඉතින් අන්න ඒ විදිහට තමයි අපි තේරුම් ගන්න ඕනේ. අර විදිහ බෙදා ගන්න ගියොත් අපි පැටලෙන්න පුළුවන්. සෝවාන් ඵලය ඇති වෙලා සකදාගාමි ඵලය ඇති වුණාම සෝවාන් ඵලය අනිත්‍යයිනි, ඒක නැති වුණානි කියලා ගත්තොත් ඒක වැරදි විග්‍රහයක්. තේරුම් ගන්නයි.
මන්තනේ අද දවසේ අපේ කාල වේලාව අවසන් වෙලා තියෙනවා. මන්තනේ අද දවසේ මේ බොහෝ ධර්ම කර්ම ඉගෙන ගන්න වාසනාව ලැබුණා වාසයේදී. ඉතින් අද දිනේ මේ අපිට වාසයෙන් ඉගෙන ගන්න කරුණු වලට අප්‍රමාණ පිං, ඒ වගේම වාසයේ පතනා බෝධියකින් නිර්වාණය සාක්ෂාත් වේවා, පිටාම කෙටි කලකින් දුක ප්‍රතිපදාවෙන් ඒ නිර්වාණය සාක්ෂාත් වේවා කියලා අපි නැවත ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම බොහෝ වංශයට ආරාධනා සිටිනවා. දැන් මේ දහම් දේශනාවෙන් මාර්ගය
හොඳයි. තෙරුවන් සරණයි. අද දවසේදීත් අපි මේ විදියට ධර්ම සාකච්ඡාවන්, ධර්ම දේශනාවන් උවමාරු කර ගැනීමෙන්, සාකච්ඡා කිරීමෙන් ධර්ම දානමය කුසලය සිද්ධ කරගත්තා. මේ සඳහා සහසම්බන්ධ වෙච්ච සියලු දෙනාටමත්, මේ සඳහා උපකාර කළ දායකත්වයේ සැලසූ හැම දෙනාටමත් සිහිපත් කරනවා. ඒ වගේම මේ සඳහා අපට උපකාර කරන දෙවියන්, ඥාතීන් ඇතුළු සම්මාදිට්ඨික සියලු දෙනා, ඒ වගේම සියලු සත්වෝ මේ පින් අපි අනුමෝදන් කරනවා. මේක පිළිබඳ ශ්‍රවණය කරන, පසු හෝ ශ්‍රවණය කරන යම් කෙනෙක් ඇත්තන් ඒ සියලු දෙනා මේ ධර්ම දාන මේ කුසලයේ අනුමෝදන් වෙලා මේ භව කතරෙන් එතර වීම සඳහා මේ පටිච්ච සමුප්පාදයේ තේරුම් අරගෙන අවිද්‍යාව දුරු කරගෙන විද්‍යාව පහළ කරගෙන ඉන්ද්‍රිය බල බොජ්ජංග ධර්මයන් දුරු කරගන්න ගැනීම සඳහා මේ කුසල් ඒකාන්තයෙන් උපනිශ්‍රේ වේවා. ඒ සඳහා ඇති සියලු බාධක කරදර දුරු වෙලා නිදුක් නිරෝගී භාවය ලැබිලා දෙවියන් ඥාතින් අතුළු අපි හැම දෙනාටම උතුම් ධර්මයෙන් සැනසෙන්න විමුක්තියක් කරා යන්න මේ කුසල් උතුම් පාරමී ධර්මයක් වේවා කියලා සාදු කියලා අපි හැමෝම පින් අනුමෝදන් වෙනවා. කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයං කම මේ භන්තේ බූරිපඤ්ඤ තථාගත අච්චයං කම මේ ධම්ම සම්දිට්ඨික කාලික අච්චයං කම මේ සංඝ සුපටිපන්න අනු ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත් ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු. තෙරුවන් සරණයි සෑම දෙනාටම.